ගරු තාරක බාලසූරිය මන්ත්‍රීතුමා විනාඩි 12යි ඔබතුමාට.
ගරු මූලස්ථාරුඩ මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන පනත නියෝග හතරක් පිළිබඳව මටත් අදහස් ඉදිරිපත් කරන්න විනාඩි 12ක් වගේ වෙලාවක් දීපේකට මම ප්‍රථමයෙන්ම තමුන්නාංශයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම හිතන්නේ මෙම ආණ්ඩුවේ ඇමතිකම් දෙනකොට හුඟක් වෙලාවට මේ යහපාලන ආණ්ඩුවේ කිව්වේ අර විද්‍යාත්මක පදනකම දෙනවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේ ඇමතිතුමත් ඒ වගේම අපේ නියෝජ්‍ය ඇමතිතුමත් ගැන බලනකොට මම හිතන්නේ මේක ඇත්තටම විද්‍යාත්මක පදනමක දීලා තියෙනවා. මම එහෙම කියන්නේ අපේ මලික් සමරවික්‍රම ඇමතිතුමා මෙතන හිටියේ නැති වුණත් එතුමාට විශාල අත්දැකීමක් තිබෙනවා අපනයන පිළිබඳව. ඒ වගේම අපේ සුජීව සේරසිංහ නියෝජ්‍ය ඇමතිතුමත් තරුණ දක්ෂ ඇමති කෙනෙක්. මම හිතන්නේ ඒ නිසා මේම ශ්‍රේෂ්ඨ යම් කිසි විදියකට ගොඩනැගීමක් ගන්න වර්ධනයක් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. නමුත් මේ ශ්‍රේෂ්ඨය ඇත්තටම ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නේ මම හිතන්නේ මූලිකව පටන් ගත්තේ 1977 තම අපි කවුරුත් දන්නවා. ඒ ඊට ඉස්සෙල්ලා තිබිච්ච ආණ්ඩුව කොයි වගේ ප්‍රතිපත්තියද තිබුණේ? ඉම්පෝර්ට් සබ්ස්ටිටියුෂන් ප්‍රතිපත්ති කියන ඒ ප්‍රතිපත්තිය තමයි අරගෙන ගිනිච්චේ. නමුත් 1977 දී අර එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන් ඒ ප්‍රතිපත්ති මාලාවක් තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ආණ්ඩුව ගිනිච්චේ. නමුත් අර එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන් ප්‍රතිපත්තිය ගිනිච්චට ඒ තිබිච්ච ආර්ථික පසුබිම මම හිතන්නේ එදා තිබිච්ච එක්සත් ජාතික පක්ෂය හරියට හැදුවේ නැහැ කියන එකයි. ඒ වගේම අද අපේ අපනයන ඉතිහාස බැලුවොත් එහෙම 2011 ඉඳන් 2015 දක්වා ඒ සංඛ්‍යාලේඛන දිහා බැලුවොත් එහෙම 2011 දී අපි අපනයන කරලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 10.5ක්. 2015 දී ඊට පස්සේ අපි අපනයන කරලා තිබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 10.5ක්. ඒ වගේම මේක ප්‍රතිශතයක් හැටියට බැලුවොත් එහෙම දළ ජාතික නිෂ්පාදනයේදී ඒකත් අපි වැඩි වර්ධනයක් අපි දකින්නේ නැහැ. 2011-2013 වර්ධනයක් වෙලා තියෙනවා. 13 ඉඳන් 14 වෙනකම් වර්ධනයක් වෙලා තියෙනවා. ඒකත් ඉතාම විශාල වර්ධනයක් නෙවෙයි. අහපව් 2015 එක තවත් අඩු වීමක් වෙලා තිබෙනවා. ඒ වගේම අපේ මේ අපනයන ප්‍රතිශතයක් හැටියට බැලුවොත් එහෙම ලෝක අපනයන කරන ප්‍රමාණයෙන් මේකත් ඇත්ත වශයෙන්ම අඩු වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මෙතනදී ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය අපිට යම් කිසි විදියකට निराකරණය කරා ගන්න ඕනේ. අද මම වෙබ් වාර්තාවක් බලනකොට එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් එකෙන් කියලා තිනවා 2016 ජූලි මාසයේ වෙනකොට ඊපස්සේ 4.4ක තවත් අඩුවීමක් වෙලා තිබෙනවා කියලා. ඊපස්සේ මාස 17ක මෙහෙම අඩුවීමක් මේ දිගටම අපිට දකින්න තිබෙනවා. මේකට මම හිතන්නේ හේතු කාරණා ගොඩක් තිබෙනවා. ගරු මුලාසිතවරු මන්ත්‍රීතුමනි, මම හිතන්නේ මෙතනදී වැදගත්ම කාරණාව තමයි මේ දේශපාලන වාතාවරණය. අපි අපනයනය කරන්න අපි ආයෝජකව ලංකාවට ගේන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් අපි අර ස්ටේබල් ගවර්න්මන්ට් කියන එකක් තිබෙන්න ඕන. දැන් තමුන්නාන්සේලාට 3-2 ආණ්ඩුවක් තිබෙනවා. 3-2 ආණ්ඩුවක් තිබුණාට මම හිතන්නේ ආයෝජකයන්ට ඒ පණිවිඩය යනවාද නැද්ද කියන එක මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට අර අවුරුදු දෙකකට ආණ්ඩුවක් හදනවා කියලා කියපුවාන් පස්සේ සමහර වෙලාවට ආයෝජකයෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒක ඒ නිසා වෙන්නේ නැති. සමහර වෙලාවට මේක අවුරුදු 5ක් කරන්න ඕනේ කියලා තීරණය කරේ. අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම දැන් අපි ප්‍රවෘත්ති වල බැලුවොත් එහෙම නැත්නම් ටීවී එකේ හැමදාම බැලුවොත් එහෙම කොහේ හරි ස්ට්‍රයික් එකක් තියෙනවා. දැන් මේ ස්ට්‍රයික් එකක් තියෙනකොට මේ ආයෝජකයෝ ලංකාවට ඇවිදින් ඉන් පස්සේ මේ රටේ ඒ ෆැක්ටරිස් දායිද නැද්ද කියන එකත් මම හිතන්නේ මෙතනදී අපි ප්‍රශ්න කරන්න ඕනේ. බොහෝ දුරට මේ ආයෝජකයෝ එනකොට මේ ලංකාව වගේ රටවල් කෙලින්ම තෝරාගන්නේ නැහැ. ඉස්සෙල්ලාම මේ කලාපේ බලනවා. ඒ කලාපේ කොහොමද ආර්ථික වර්ධනය වෙන්නේ කියලා බලලා ඉන් පස්සේ ඒ කලාපේ මොකක් හරි රටක් තමයි තෝරාගන්නේ. දැන් මේ දකුණු ආසියානු කලාපේ යම් කිසි වර්ධනයක් තිබුණත් අපේ රටේ ඒ දේශපාලන වශයෙන් ස්ථාවර භාවයක් තිබෙනවා නම් ඊපස්සේ මම හිතන්නේ ආයෝජකයේ කියන එක මෙතනට පොඩි අමාරුකමක් තිබෙනවා කියන එකයි මම දකින්නේ. අනික් එක තමයි අපේ ප්‍රතිපත්ති වශයෙන් මම හිතන්නේ අපිට කන්සිස්ටන්ට් නැත්නම් එකම ප්‍රතිපත්තියක් අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණොත් ඒක සැහැඬ වාසිදායකයි කියලා මම විශ්වාස කරනවා. නමුත් මේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඒ ක්‍රියාදාමයෙන් සම්පූර්ණ දෙකක් හැටියටයි මම දකින්නේ. දැන් අපි දන්නවා ගිය අවුරුද්දේ අගමැතිතුමා එතුමාගේ ආර්ථික දැක්ම හැටියට ඊපස්සේ මම හිතන්නේ නොවැම්බර් නැත්නම් සැප්තැම්බර් මාසය වගේදී ප්‍රකාශයක් කරා. ඊපස්සේ ප්‍රකාශය මොකද්ද ඉදිරිපත් කරේ? එතුමා බදු ගැන කතා කරා. ඊපස්සේ අපේ ගරු රවි කරුණානායක මුදල් ඇමැතිතුමා අයවැය ඉදිරිපත් කරා. නමුත් මේ අයවැයයි ඒ අගමැතිතුමාගේ ඒ ප්‍රකාශයේ මේක පරස්පර විරෝධී. එතකොට මෙහෙම අගමැතිතුමා එකක් කියලා මුදල් ඇමැතිතුමා තවත් දෙයක් කරනවා නම් ඊපස්සේ වෙන මෙතන තව ප්‍රශ්නයක් තිබෙනවා කියලා මම හිතනවා. උදාහරණයක් ගත්තොත් එහෙම අපේ අගමැතිතුමා කිව්වේ මොකද්ද? අගමැතිතුමා කිව්වා මේ ඍජු බදු ක්‍රමයකට අපි පුළුවන් තරම් යන්න ඕනේ කියලා. ඒ මුදල් ඇමැතිතුමා ඊපස්සේ අයවැයදී මොකද්ද කරේ? අර වක්‍ර බදු තවත් වැඩි කරා. ඉතින් මේක පරස්පර විරෝධී මතවාදයක් තිබෙන්නේ. ඒ වගේම මුලස්සද අරුඩ මන්ත්‍රීතුමනි, දැන් මෙතනදී රජයේ මේ තවත් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති දිහා බැලුවොත් එහෙම දැන් අපේ මුදල් ඇමැතිතුමා මම හිතන්නේ ලෝක වාර්තාවක් පැවැත්තුවා අර රෙට්‍රොස්පෙක්ටිව් ටැක්ස් කියන එක ඉදිරිපත් කළා. ඒ කියන්නේ පිටිපස්සට ගිහිල්ලා ඊපස්සේ පිටිපස්සේ ඒ අතීතයට ගිහිල්ලා ඒ අතීතයේදී ලබාගත්ත ඒ ලාභෙට ඊපස්සේ බද්දක් ගහන එකක්. ඒකවල මේ අතීතයට ගිහිල්ලා ඒ අතීතෙන් ලබාගත්ත ලාභෙට බද්දක් ගහනකොට ඇත්ත වශයෙන්ම අපි මං හිතන්නේ ඒ ආයෝජකයෝ මේ රට මේ වගේ රටකට එතකොට එන්න එච්චරම ඇල්මක් දක්වන්නේ නැහැ කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම තමයි දැන් වැට් පිළිබඳව. දැන් වැට් මං හිතන්නේ දහසරයක් විතර සංශෝධනය වුණා. එතකොට තවත් ඊපස්සේ මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා නැහැ. දැන් අහපව් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන්ම අවුරුද්දක් ගිහිල්ලා. එතකොට මේකත් කොහොමද ගහන්නේ? අපෝවාර ජනවාරි පළවෙනිදාට ගිහිල්ලා පිටිපස්සට ගිහිල්ලා තමයි මේ වැට් බද්ද ගහන්නේ. ඉතින් මේ වගේ ප්‍රතිපත්ති මාලාවක් තියෙනකොට මං හිතන්නේ මෙතනදී විශාල ගැටලුවක් තියෙනවා මේ ආයෝජක ගෙනෙන්න. ඒ වගේම තවත් දෙයක් තමයි මේ රජයේ ප්‍රතිපත්ති දිහා බැලුවොත් මේ 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 හරි ප්‍රතිපත්ති කර නෙවෙයි ඉන්නේ. ඉස්ලාම් රජ්‍ය බලයට එන්නේ ඉස්ලාම් මොකද්ද කිව්වේ? අර හම්බන්තොට වරාය නවත්තනවා කියලා කිව්වා. මත්තල ගුවන් තොටුපළ නවත්තනවා කියලා කිව්වා. ඊන්පස්සේ පෝර්ට් සිටි එක නැවැත්තුවා. අවුරුදු එකමාරක් වගේ නැවැත්තුවා. ඊන්පස්සේ දැන් අහපව් මේ රජය මොකද කරන්නේ? මේව අහපු පටන් ගන්නයි හදන්නේ. ඉතින් මේ පටන් ගන්න එක හොඳයි. මම කියන්නේ අවුරුදු එකමාරක් අපේ කාලේ නාස්ති වෙච්ච එක තමයි මම හිතන්නේ මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. ඊපස්සේ ගිහිල්ලා මොකද කරේ? අර එයාපෝර්ට් එකට ගිහිල්ලා වී දැම්මා. ඊන්පස්සේ දැන් අක්කර 15000ක් ඊන්පස්සේ අක්කර සමා වෙන්න මම කියන්නේ හෙක්ටයාර් 15000ක් ඊන්පස්සේ චීන ආයෝජකයෝ ගෙනල්ලා ඒ පැත්තේ වෙනම කනාපයක් හදනකොට දැන් මේ එයාපෝර්ට් එක හොඳයි. දැන් වරාය හොඳයි. මම කියන්නේ ඒක කරන්න ඕනේ. මම කියන නිමල් සිරිපාල හැමතුමා මෙතන ඉන්නවා. නිමල් සිරිපාල හැමතුමා යන්තම් අර වී ටික ඊන්පස්සේ අයින් කරපු හින්දා ඊපස්සේ මම ඒ වෙන්න තිබිච්ච ලාභේ යම් කිසි මට්ටමකට ඒක වළක්වා ගත්තා. ඒකට අපි එතුමාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මෙතනදී මේ අපි දේශපාලන ભેදයක් බලන්නේ නැතුව මේ මොකක් හරි දෙයක් හදලා තියනවා නම් ඒකෙන් කොහොමද උපරිම ඒ ලාභයක් ලබා ගන්නෙ කියන එක තමයි අපි මෙතනදී බලන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ. නැතුව ගිහිල්ලා මේ අර නිකන් අර සම්දර්ශනයකට වගේ වීදානකෙන් ඊපස්සේ මම හිතන්නේ මේක කිසිම දෙයක් වන්නේ නැහැ. ඒ වගේම මම හිතන්නේ අපිට මුගාවක් වෙලාවට මේ අනික් මේ රටවල් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. දැන් 1990 දී ඊපස්සේ ලංකාවේ අපනයනේ වාර්තා වුණේ බිලියන 2ක් වගේ, ඇමරිකානු ඩොලර් බිලියන 2ක් වගේ වාර්තා වුණේ. බංගලාදේශයේ බිලියන 1.7ක් වාර්තා වුණේ. ඒ වගේම වියට්නාමෙත් බිලියන 2ක් වගේ වාර්තා වුණේ. හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ? අපි ඉන්නේ බිලියන 10.5ක. එතකොට වියට්නාමේ කොතනද ඉන්නේ? බිලියන 162ක්. ඊපස්සේ කට්ටිය ඇමරිකානු ඩොලර් බිලියන 162ක් ඒ කට්ටිය අපනයනය කරනවා. ඒ වගේම එතකොට බංගලාදේශයේ කොහොමද? බිලියන 37.6ක් අපනයනය කරනවා. එතකොට මෙතනදී මේ ලංකාවේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නැත්තම් මේ අවුරුදු 25ක් වගේ කාලයක් තුලදී කොහොමද ඒ රටවල් එච්චර දියුණු වුණේ? ඒ වගේම අපේ රට පසුබෑවේ මොකද්ද කියලා අපි හොයලා බලන්න ඕනේ. මේකට හේතු කාරණා මම හිතන්නේ දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රොඩක්ට් ඩිෆරෙන්ෂියේෂන් කියන එක. නැත්තම් ඒ අපනයන විවිධත්වයක් තිබෙන්න ඕනේ. දැන් බංගලාදේශයේ වගේ රටවල් වල මේ ඒ වගේම වියට්නාමයේ වගේ රටවල් වල විවිධත්වයක් තිබුණා. අනික් කාරණාව තමයි වෙළඳපොළ විවිධත්වයක් අපි පුළුවන් තරම් හොයාගන්න ඕනේ. දැන් වියට්නාමයේ 121ක් ඇමරිකාවට අපනයන කරනවා. චීනයට 112යි, සිංගප්පූරුවට 111යි, ඉන්දියාවට 105යි, දකුණු කොරියාවට 107ක්. නමුත් අපේ ඒ වෙළඳපොළ විවිධත්වය දිහා බැලුවොත් එහෙම තාමත් අපි අපනයන කරන්නේ බොහෝ දුරට යුරෝපෙටයි, ඒ වගේම ඇමරිකාවටයි. ඒකවල මොකක් හරි දේශපාලන ප්‍රශ්නයක් තිබුණොත් එහෙම මේ කට්ටිය මොකද කරන්නේ? අපි අර තොණ්ඩුව හිර කරනවා. තොණ්ඩුව හිර කරපුවාන් පස්සේ ආර්ථික වශයෙන් අපේ මේ රටවල් කඩාවැටෙනවා. දැන් බංගලාදේශයේ අපි දන්නවා මේ ගාමන්ට් මැනිෆැක්චරින් වලින් දෙවෙනි තැනට තියෙන්නේ. නමුත් දැන් ඒ කට්ටිය මොකද්ද කරන්නේ? මේ ඒ කට්ටිය මේ ගාවන් මැනුෆැක්චරින් එකෙන් එකෙන් විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි ඉන්නේ. දැන් ඒ කට්ටිය ෂිප් බිල්ඩින් වලට ගිහිල්ලා තියෙනවා. ඒව ෆාමසූටිකල්ස් වලට ගිහිල්ලා තියෙනවා. ඒතකොට මේ විවිධ දේවල් වලට යනවා. ඉතින් මම හිතන්නේ මෙතනදී අනිවාර්යයෙන්ම අපිත් අනික් දේවල් හොයාගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම මම හිතන්නේ
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ස්තුතියි. යා ඒ වගේම මම හිතන්නේ අපේ නිෂ්පාදනය කරන දේවල් තමයි මම හිතන්නේ බොහෝ දුරට අපේ රටේ නිෂ්පාදනය කරන දේවල් ලේසියෙන්ම අනික් රටවල් වලට කොපි කරන්න පුළුවන් වෙනවා. එයින්ද මම විශ්වාස කරනවා අත වශයෙන්ම අපේ අපනයන වැඩි කර ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් අපි අර හයිටෙක් සෙක්ටර්ස් වලට යන්න තියෙනවා. බොහෝ දුරට ඔය සංවර්ධනය වෙච්ච රටවල් දිහා බැලුවොත් එහෙම දකුණු කොරියාව දිහා බැලුවොත් එහෙම ඒ වගේම ජපානය දිහා බැලුවොත් එහෙම මේ රටවල් අපනයනේ දැන් ඔය දකුණු කොරියාව ෂිප් බිල්ඩින් වලට 1965 වගේ යන්න හදනකොට ඔය ඇමරිකාවෙන් ඇවිදින් කිව්වා මේ ෂිප් බිල්ඩින් වලට යන්න එපා කියලා. නමුත් ඒ දකුණු කොරියාවේ ඒ කට්ටිය කියපු දේ ඇහුවේ නැහැ. ඒ කට්ටිය අර හයිටෙක් ඉන්ඩස්ට්‍රීස් වලට ගිය හින්දා තමයි ඊපස්සේ ඒ කට්ටියට අපනයන දිනු කර ගන්න පුළුවන් වුණේ. අද 75% විතර ඒ දකුණු කොරියාවෙන් අපනයන කරන දේවල් ඔක්කොම හයිටෙක් දේවල් තිබෙන්නේ. හැබැයි ලංකාවෙන් මම හිතන්නේ ගාමන්ත් ඉන්ඩස්ට්‍රීස් එක දිහා බැලුවොත් එහෙම සමහර ඔය ලීනියක් වගේ ආයතන තියෙනවා. ඒ දොර 10,000 අර ස්විම් සූට් අපනයන කරනවා. හැබැයි බහුතරයක් අපි අපනයන කරන්නේ ඔය හයිටෙක් දේවල් නෙවෙයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි මේ පැත්තත් අපි බලා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම මම හිතන්නේ තවත් මේ ශ්‍රේෂ්ඨය දිනු කරන්න නම් අපි පුළුවන් තරම් රාජ්‍ය එක්කව වෙලා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් නැත්නම් ඒ පැත්ත දිනු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම මේ ක්වොලිටි එක දිනු කරන්න ඊපස්සේ අලුත් ඩිසයින්ස් ගේන්න ඕනේ. දැන් අපි මොරටුමුල්ලට ගියොත් එහෙම අපි දකිනවා අපේ ඕන තරම් හොඳ වඩු භාණ්ඩ තිබෙනවා. නමුත් ඒ අර පරණ ඩිසයින් එකමයි තියෙන්නේ. ඒ ඩිසයින් එක දාලා ඉම්පස් පිටරට ගිනිහිල්ලා ඒක විකුණන්න බෑ. හැබැයි ඒ කට්ටියට අලුතෙන් ඩිසයින්ස් ටිකක් දුන්නොත් එහෙනම් මම හිතන්නේ මීට වඩා අපිට හොඳ අපනයනයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි දැන් ඔය අස්සම් කරපු විදේශ ගිවිසුම් තිබෙනවා. දැන් අපි පකිස්තානෙත් එක්ක අස්සම් කරා, ඉන්දියාවත් එක්ක අස්සම් කරා. නමුත් මේ විදේශ ගිවිසුම් තුලින් ඇත්ත වශයෙන්ම මේ අපේ අපනයනයේ වර්ධනයක් වෙලා තියෙනවද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. දැන් පකිස්තානෙන් අපි කොච්චර පකිස්තානයට අපනය කරනවද 0.05යි. ඉන්දියාවට සමාවෙන 0.07යි. එතකොට ඉන්දියාවට 0.05යි අපි අපනයනය කරන්නේ. ඉතින් මේ වගේ දේවලුත් මම හිතන්නේ අපි අනිවාර්යයෙන්ම මේක සැලකිල්ලට ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. අනික එක තමයි මම ඇත්ත වශයෙන්ම හුඟක් සන්තෝෂ වෙනවා එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකෙන් දැන් අපනයන කරන කට්ටියට උදව් කරනවා අර වෙබ් බේස්ඩ් අපනයන නැත්නම් ඒ වෙබ් බේස්ඩ් නැත්නම් ඒ මාකට් කරන්න ඒ තාක්ෂණ වෙබ් බේස් තාක්ෂණයක් පාවිච්චි කරලා ඇත්ත වශයෙන්ම අනිවාර්යයෙන්ම මම හිතනවා අපි පුළුවන් තරම් දැන් අපිට ඩිජිටල් ඇමති කෙනෙකුත් ඉන්නවා. ඉතින් ඒ ඇමතිතුමාවත් ප්‍රයෝජනය කරලා පුළුවන් තරම් මේ අපනයන කරන කට්ටියට ඊපස්සේ මේ වෙබ් බේස් සොලියුෂන්ස් දෙන්න පුළුවන් වුණොත් එහෙම අපිට අලුත් වෙළඳපොළවල් ලේසියෙන් හොයාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මෙතනදී අපි තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒක තමයි අපේ ලංකාවේ ලේබර් සෙක්ටර් නැත්නම් අපේ ලේබර් මාකට් එකේ තිබෙන ඒ ප්‍රශ්න නිරාකරණය කරන්නත් ඕනේ. අපි දන්නවා අපේ වැඩිම නිවාඩු ගාණක් තිබෙන්නේ ලංකාවේ. ඉතින් මෙහෙම වැඩිම නිවාඩු ගාණක් තිබුණොත් එහෙම ඒ ආයෝජකය කොහොමද ගේන්නේ කියලා අපි බලන්න ඕනේ. ඉතින් මේ ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේම ගරු මූලස්ථල අරුඩ මන්ත්‍රීතුමනි අපේ එරාන් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා කිව්වා TPP එක ගැන කිව්වා. හැබැයි මේ ගිවිසුම් වලට අපි ඇතුළත් වෙනකොට පොඩ්ඩක් අපි ජාතික ප්‍රතිපත්තියක් හදාගෙන අපි ඇතුළත් වෙනවා නම් බොහොම හොඳයි කියලා මම විශ්වාස කරනවා. දැන් අපි වියට්නාමයේ වගේ රටකදී මම හිතන්නේ 2010 හරි 2008 හරි 2009 දී Samsung ආයතනයෙන් ඇවිදින් බිලියන 18කට වඩා ආයෝජනයක් ඒ වියට්නාම් රටේ කරා. නමුත් ඒ Samsung එකෙන් මම හිතන්නේ 50% විතර ඒ ෆෝන් එක හදන්නේ වියට්නාමේ. නමුත් ඒ ආයෝජනයක් කරාට ඒ රටට කොච්චර ප්‍රතිලාභයක් ලැබුණාද කියන එක අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. ඒ වගේම දැන් ওই TPP ගිවිසුම වගේ ගිවිසුමක් අත්සන් කරොත් එහෙම මේකෙන් තවත් හානිදායක ගොඩාක් දේවල් තිබෙනවා. මේක ආබිට්‍රේජ් වලට යන්න ඒ කට්ටියට ඉඩක් දීලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ මේ ගිවිසුම් වලට යන්න ඉස්සෙල්ලත් අපි ජාතික ප්‍රතිපත්තියක් හදලා මේ ගිවිසුම් වලට ඇතුල් වෙනවා නම් බොහොම හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපි අස්සම් කරපු ගිවිසුම් තිබෙනවා. ඒ ගිවිසුම් වලිනුත් අපිට නිසි ප්‍රයෝජනයක් මේ ගිවිසුම් වලින් ගන්නවාද කියන එකත් බැලුවොත් එහෙම මම හිතන්නේ මෙතනදී බොහොම හොඳයි.
ඔබතුමා අවසාන කරන කරුණක් කරලා
ඒ වගේම මම හිතන්නේ මෙතනදී තව අපේ එරාන් වික්‍රමසිංහ ඇමතුමා කියපු දෙයක් තියෙනවා. ඒක තමයි මේ අර ණයබරතාවය ගැන හුඟක් මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කතා කරා. ඒ වගේම ඇත්ත අපේ එරාන් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා කියපු අන්දමටම ගිය ආණ්ඩුවේ මොකද්ද කරේ, ඊපස්සේ ගිය ආණ්ඩුවේ යම් කිසි විදිහකට ඒ ආරක්ෂාවක් දීලා තිබුණා ඒ රුපියලට. ඊපස්සේ මේ මා ආණ්ඩුව ආපුවෙන් පස්සේ ඒක ෆ්ලෝට් කරන්න ගත්තා. ඊන් පස්සේ 2015 දී මොකද වුණේ, 2015 දී ඒ ෆ්ලෝට් කරලා ඒ රුපියලේ ඒ ඒ වටිනාකම තියාගන්න ඕන වෙච්ච හින්දා තමයි අපේ තිබිච්ච ඔක්කොම රිසර්ව්ස් ටික අරගෙන ඊන් පස්සේ ඒ රුපියලේ වටිනාකම තියාගන්න හැදුවේ. ඒ හින්දා තමයි 2015 දී රුපියල් බිලියන 1112ක් ණය ගත්තේ. ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව නෙමෙයි, මේ යහපාලන ආණ්ඩුව තමයි ගිය අවුරුද්දේ වැඩිම ණය ගත්තේ. එතකොට දැන් මොකද වෙලා තිබෙන්නේ? දැන් මේ දැන් රුපියල බාල්දු වෙලා තිබෙනවා. රුපියල බාල්දු වුණා කියලා අපේ එක්ස්පෝර්ට්ස් වැඩි වෙලා තිබෙනවද? අපේ එක්ස්පෝර්ට්ස් වැඩි වෙලා නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපිට මේ හරි සැලැස්මක් එක්ක මේකට අපි ඇකුල් දෙනවා නම් හිතන්නේ අපිට අපේ අපනයන මීට වඩා දිනු කරා ගන්න පුළුවන් වෙනවා. අපි අනික් රටවල් දිහා බලනකොට හොංකොං වගේ රටක ඊන් පස්සේ 100% ගානක් තියෙනවා අපනයන. දැන් වියට්නාමයේ වගේ රටවල් 80%ක් දළ ජාතික නිෂ්පාදනයෙන් අපේ ණය තියෙනවා. තායිලන්තේ 70%ක් තියෙනවා. අපි තාම ඉන්නේ 10%ක් වගේ ප්‍රමාණයකට. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේක වැඩි කරලා ගන්න ඕනේ. ඉතින්
මම
සුවපතනවා අපේ නියෝජ්‍ය අපේ රාජ්‍ය ඇමතිතුමාටත් ඒ වගේ අපේ කැබිනට් ඇමතිතුමාටත් මිනිස් ශ්‍රේෂ්ඨ පුළුවන් තරම් එතුමාගේ හැකියාව යොදලා මේක දිනු කරන්න කියලා.
කොහොම සුදේ Honorable Ali Saur Zaid Mawlana, you have 8 minutes.
Bismillahir Rahmanir Rahim. Thank you, Honorable Presiding Member, for the opportunity given to speak on the orders presented today under Section 14 of the Sri Lanka Export Development Act, number 40 of 1979. Before this, I take this opportunity to commend the Ministry of Development Strategies and International Trade and its Minister, the Honourable Malik Samarawickrama, and the Minister Honourable Sujiva Sena Singh on effectively identifying key factors and issues pertaining to the development and value enhancement of homegrown procedures and manufacturers in order to better position their products in the international arena, thereby growing our economy. The first order presented today is intended to reduce the export cess rate on raw rubber from 15 rupees per kilogram to 4 rupees per kilogram. As is widely known, the export of rubber has been one of the hallmarks of Sri Lanka's major exports and foreign exchange earners for the last few decades. However, industry performance in the last 5 years has not been encouraging. According to statistics provided by the Rubber Development Department of Sri Lanka, we have witnessed a downward trend in production and exports. Production has reduced from 158,000 metric tons in 2011 to just 88,000 metric tons produced in 2015. As a result, exports have dropped from 42,600 metric tons in 2011 to just over 10,000 metric tons in 2015, with a year-over-year reduction in exports of over 12%. Sir, what has occurred since 2011 has been a domino effect, which is continuing to affect smallholder and estate planters from increasing their natural rubber production. Global factors such as weakening crude oil prices, promoting the demand for synthetic rubber, draw down natural rubber prices. Decline in natural rubber prices have caused smallholders in major producing countries to switch over to other crops, which led to a slowdown in global demand and large stockpiles accumulated in major consuming countries. This, in turn, led to rubber prices at the Colombo rubber auction declining to the lowest recorded levels in 2014. However, there is a silver lining to all of this. Our neighbours in Thailand, Vietnam and Indonesia have all grown their rubber production collectively between 10% and 25%. Hence, as Sri Lanka progresses towards becoming the hub of the Indian Ocean, it is essential for the government to ensure that Sri Lanka becomes a serious player in raw material production, specifically that in rubber, in order to attain the goal of $40 million in rubber exports by year 2024, as outlined in the rubber industry master plan. Sir, to allow for these reforms with respect to levies and taxation to the industry also must be relaxed in order to incentivize the industry and its stakeholders to operate at optimum levels to ensure a rise in production and therein exports. This is relevant to the marked improvement in demands for Sri Lanka rubber, driven by the decrease in rubber supply from Vietnam as a result of the wintering of rubber trees during March-April, driving up global prices for fresh stocks in June-July. Hence, provided that this order is passed through Parliament, reflecting a significant reduction in exports cess levied on rubber, it would be most definitely allow for a positive upward trend to arise through the benefits of improving Sri Lanka's price competitiveness with the main competitors, especially if this is correctly timed with rise of prices in June-July of next year, which inevitably calls for the reform and rectification of these levies now through passing of this House. Sir, I'm getting into another subject. It has been reported that 15% of persons between ages 18 and 69 are engaged in smoking, and about 30,000 die annually due to tobacco-related diseases. It has been calculated that the government spent about 72 billion rupees annually to treat such patients. Further, the World Health Organization has stated and identified that taxation by government is a good measure to control the use and abuse of tobacco and tobacco-related products. Therefore, hence, given the measures undertaken by His Excellency the President Maithripala Sirisena and Honourable Rajitha Senaratna, the Minister of Health and Indigenous Medicine, we have in recent times witnessed a steady increase in the imposition of taxes and levies on the production and import of primarily cigarettes, owing to price hikes amongst retailers around the country, in keeping with the WHO doctrine towards taxation to combat youth. However, in the past, due to insignificant taxation and regulation, bidi has become a cheaper alternative, being the poor man's fix. This has been further strengthened by the increase of prices of cigarettes and have led to bidi increasing its market share, being the cheaper options thanks to minimal taxation and regulation. In 2013 alone, bidi commanded 42% of the tobacco market share volume, but its taxation was less than 1%. Therefore, this order, which revises and increases the import cess rate on bidi leaves, will certainly create a significant impact by creating economic barriers against the disposable income of Sri Lanka, which will in turn lead to the reduction of tobacco consumption in the country. For this, I commend the joint action undertaken by His Excellency the President and the Honourable Minister of Health and the Honourable Minister of Development Strategies and International Trade for their efforts in this regard. Thank you, sir.
Thank you. Honorable Nawabi, you have 5 minutes.
Thank you very much, presiding member, for giving me this opportunity. I think it's a very important debate today. Especially, it is mentioned, I went through everything mentioned about rubber. Unfortunately, along with rubber, we must not forget. Now, most of the members spoke about tea and rubber, but nobody mentioned about coconut. Say 30, 40 years ago, along with tea and rubber, our main export industry products were coconut. As you know, even in the oversight committees, I've been arguing and fighting regarding coconuts. So here, what I have to say, now, coconut was exported in the early 90s, or before that, we had coconut products exported. Desiccated coconut was exported, coconut oil, fiber, charcoal, even coconut ichor. But unfortunately, late 80s and 90s, it took a different turn. And today, very unfortunately, it has become an industry where export has come down very badly. Most of 50% of the DC oil mills are closed. Coconut oil mills are closed. Sometimes back, 20, 30 years ago, BCC was one of the biggest oil mills in Southeast Asia. Unfortunately, it is closed today. Billions of money was collected in the form of cess. Employment was there. Export items, everything has come to grand standstill today. The reason being, more than the industry, the coconut plantation has come down. I know the minister, presiding office member is looking at me. He is also in the same oversight committee where I have been arguing. Today, actually, the reason being big estates coming under JEDB, Chilau plantation, Kurnagala plantation, they are having very big estates. Now, in fact, yesterday when we were at the oversight committee, the JEDB, I think, I'm not sure, they have hectares, 12,000 acres, but only 2,000 odd acres have been planted. This is the situation today. So it is, you know, we have to reorganize the coconut industry so that all the export market, we can export all the products and get the necessary income to the government and also all income to the government. You won't believe, sometime back, I know earlier government, they imported coconut from India and it was wastage. It was a waste of money. One of the former minister is also there, he was in the cabinet. This is the problem that we face. Because the coconut industry, we can't sort of organize it overnight. Every estate, my area now, I come from Putlam, which is coming under the coconut belt. I know the JEDB, Chilau plantation, estates are not maintained. We have to rehabilitate, replant young plants. That is also not done. They have to fertilize annually. That is not done. Only they are just plucking the coconuts and managing. And every company, every estate is running at a loss. The necessary ministers should look into this, because it is one industry where we can strive today. We can, like Philippines or Malaysia, we can export. I'm in the trade. I was in the trade. I know the capabilities of all the industries. I know the capability of this industry where we can strive. Therefore, I request the Honorable Ministers look into this. If we can look into this and improve the industry, we can get more money by exporting. And similarly, the cess also. Another item which we always forget is the production of salt in Sri Lanka. Today, Today there are so many sultans, major sultans in Putlam, Hammandota. Then now we have started Elephant Pass. But unfortunately, with all the production of salt in Sri Lanka is sufficient. This is a fact. But unfortunately, salt is imported from Sri Lanka, India, for certain products only. My argument is, my request is, where this industry, where we are striving, now I come from Putlam, where we are giving 40% of, we produce 40% of the salt to the whole country. And today, now this year, in addition to Putlam and Hammandota, the Elephant Pass have started producing, they have produced 800 metric tons. So why this unwanted thing? When we can, what happens is, when we import a certain quality of salt from India in big amount, our salt gets stagnated. And ultimately, you know, after 1 or 2 years, the stagnated salt goes for very low price.
Please wind up now.
Just 2 minutes. Therefore, we must look into this and consider the salt issue in the future. When you talk about rubber or tea, every day we talk about tea. Every day we talk about rubber, but never about coconut, never about salt. So these are the industries which are giving a big income. And so many thousands of people are employed today. And similarly, like the employees of tea or rubber, the same amount of people or more people are employed coming under coconut plantation and salt industry. Therefore,
you have to wind up now.
Therefore, by considering the industries of salt and coconut in the future, I think this government, we can strive what we need, and in the future, we can achieve that goal. Thank you.
Thank you. Garu Lakshman Yapa Abhivadana Ametuma, Budhumara Vinari Vishakthiru.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අද දවසේ විශේෂයෙන්ම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන හතරක් සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයේ අවසාන පිළිතුරු කතාව කරන අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් මා විශේෂයෙන්ම සතුටු වෙනවා විශේෂයෙන්ම අද ඉදිරිපත් කරපු ගැසපත්‍ර හතරේ ගැසට් නිවේදන හතරේ අපිට ඉතාමත්ම වැදගත් කාරණා කීපයක් තියෙනවා විශේෂයෙන්ම අපි අද රටක් විදියට සිටිය යුතු ස්ථානයේ තවම නැතේ කියන එක අපි සියලු දෙනාම පිළිගැනීමට ලක් කර යුතුයි ඒ සම්බන්ධයෙන් අපේ පරම්පරාවෙන් නිදහසෙන් පසු මේ රටේ කරපු හැම පාර්ශවයකටම වගකීමක් පැවරෙනවා එනිසා අද අපි බලන්න ඕන මේ රටේ අපි මේ එන පරම්පරාවටත් මේක ඉතුරු කරලා අපි මේ ගමන යනවාද කියලා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවාද සත්‍ය පේන දේ ප්‍රකාශ කරලා ඒකට නිවැරදි වූ විසඳුමක් සෙවීම සඳහා කැමැති අකමැති මොන දේ තිබුණත් තීන්දුව ගැනීමේ අවශ්‍යතාවයක් අපිට තියෙනවා. මොකද ඊළඟ පරම්පරාවට මේ රට ගොඩනැගීමේ වගකීමේදී අපිට දොස් අහගන්න බැරි ආකාරයට අපේ ක්‍රියාදාමයන් අපි මේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරවයි කියලා වගකීමක් හැටියට මහජන නියෝජිත හැටියට අපේ වගකීමක් වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2016 වසරේ දෙවනි කාර්තුවට අදාළ වූ මහ බැංකු වාර්තාව නිරීක්ෂණය කිරීමේදී අපිට පේනවා අපි ලෝක අභියෝගත් එක්ක මේ ප්‍රශ්නයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපි 100ට පළවෙනි කාර්තුවේ 105යි දසම දෙක වර්ධන වේගයක් තිබුණත් අපිට දෙවනි කාර්තුව වෙනකොට ඒක රඳව ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒකට ප්‍රධාන හේතු රාශියක් මේ ලෝක ආර්ථිකෙත් එක්ක අපිට බලපාලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි දෙවනි කාර්තුවේ අරගෙන බැලුවොත් දැන් රටකම දෙවනි කාර්තුව වෙනකොටත් රටේ ඉහළම ණය වර්ධනයත් පහළ උද්ධමනයත් පහළ ආර්ථික වර්ධනයත් මේ එකට පවතින විදියක් නැහැ කොහොමවත් මේකට විසඳුමක් අවශ්‍යයි අන්නේ විසඳුම තමයි අපි දෙපැත්තක් බැලන්ස් කරගෙන කරන්න ඕන. එකක් මේකට බලපාන සාමාන්‍ය ජනතාව පීඩණයටපත් නොකර අපි කොහොමද අනිත් පැත්තෙන් මේ රට ඉස්සරහට ගෙනියන්නේ අපේ ආදායම් මාර්ග වැඩි කරලා තියෙන්නේ. ඉතින් අපි හිතන්නේ විශේෂයෙන්ම අභ්‍යන්තර හා බාහිර අසමෘද්ධිතාවයක් ඌණ කළමනාකාරීත්වයක් තිබුණා පහුගිය කාලයක් තිස්සේ ආපු මේ පාලන ක්‍රමය තුළ. ඒක නිසා අද මේක නිවර්දිව තීන්දු ගැනීමට අවශ්‍යතාවයක් මේ රටේ තියෙනවා. ඒ නිවර්දිව තීන්දු ගැනීමේ අවශ්‍යතාවයට හොඳම අවස්ථාවක් තමයි මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එක්කහුවලා වසර ගාණක් යම්කිසි සම්මතියකට එළඹෙනවා නම් ඒ තීන්දු ගැනීමේදී ඒ තීන්දු අපේ වගකීමක් ඇතුව මේ දෙපාර්ශ්වයම අරගෙන ඒ තීන්දු ක්‍රියාත්මක කිරීමේදී මහජනතාවට ඒක සුබදායි ආකාරයට ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් අපි සකස් කරගත යුතුයි. ගරු මූලාශ්‍රාන මණ්ඩලතුමනි 2007 දී ලෝක ආර්ථිකයේ දරුණුම කඩාවැටීමකට ලක් වුණා. හැබැයි බලන්න 2007 ඉඳලා අපිට 1930 ගණන් වල කඩම් වැටුනම ආර්ථිකයේ ඒකේ වසර 6කින් හදන්න පුළුවන් වුණා. නමුත් 2007 වෙනවා අද ලෝක ආර්ථිකයේ හදාගන්න පුළුවන් වෙලා තියෙනවාද ලෝකයට? මේ ලංකාවට නෙවෙයි. ලෝක ආර්ථිකයට මුහුණ දෙන්න පුළුවන් වුණාද චීනයට? චීනයේ ආර්ථික වර්ධන වේගය චීනයේ බලාපොරොත්තු වුණු ආර්ථික වර්ධන වේගයේ 12-11%. නමුත් චීනයේ ආර්ථික වර්ධන වේගයේ 6% දක්වා අඩු වෙන තත්ත්වයට චීනට ආවා. ඉතින් මහා බලවතා මේ ආසියන මේ කලාපය තුළ. එතකොට මේ කලාපය තුළ බලවතා වගේම මහා වූ ආර්ථික ශක්තියක් තිබුණ ෂණිකව දියුණු වෙච්ච චීනයට මේ ආර්ථික වර්ධනයට ඔරොත්තු දෙන්න පුළුවන්කමක් ලැබුණ නැත්නම් ලෝක කඩාවැටීමට අපි ඒකෙන් පාඩම් ඉගෙනගෙන අපි කොහොමද මේකට ඉස්සරහට යන්නේ කියන එක අපිට තියෙන ප්‍රධාන කඩේ. දැන් 2007 ඉඳලා දැන් මුලදී 1930 වෙනකොට වසර 6කින් ආර්ථිකය එක වෙලාවක් කඩම් වැටුණා මේ වගේම. හැබැයි වසර 6කින් ගොඩනගන්න පුළුවන් වුණා. 2007 ඉඳලා මේ 2016 වෙනකම් මේ ආර්ථිකයට ලෝකයට මුහුණ දෙන්න බැරි නම් අපි වගේ රටක් ගත යුතු තීන්දුව ගත්තේ නැත්නම් අපිට මේ ආර්ථිකයේ කඩාවැටීමකට ලෝක ආර්ථිකයත් එක්ක මුහුණ දෙන්න පුළුවන්ද කියලා දේශපාලන පක්ෂ ભેදයෙන් අපි කටයුතු කරන්න ඕන. ඒ ගැන කල්පනා කරන්න ඕන අපි දේශපාලනේ පැත්තකට තියලා කොහොමද අපි මේකට මේ කාලය ඇතුළත මුහුණ දෙන්නේ කියලා. දැන් අපි බැලුවා ඛනිජ තෙල්, ස්වාභාවික ගෑස් මිල අඛණ්ඩව පහළට ගියා. ඒ වගේම ධනවත් රටවලද පර්චේසින් පවර් කියන එක අද මොන ධනවත් රටේද ඉතුරු වෙලා තියෙන්නේ? පර්චේසින් මිලදී ගැනීමේ හැකියාව කියන එක හැම රටේම අඩු වෙලා තියෙනවා. එතකොට අපිට ගණන් හදන්න පුළුවන් ද අතීතයේ මෙහෙමයි මේක මේ කාලේ මෙහෙම වුණා මේ කාලේ මෙච්චර ගෙනාවා. ඒකට තර්ක කළ වැඩක් නැහැ. අපි පිළිගන්න ඕන එක දෙයක් 1994 ඉඳලා ජාතික ආදායම 1994 20%ක් තිබුණු ජාතික ආදායම 2015 වෙනකොට ජාතික ආදායම වැඩිලා තියෙනවා 13%. එතකොට මේක ආණ්ඩු කරපු අපි සියලු දෙනා මේක වගකීම ගන්න එපා. ඒක එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි වෙන්න පුළුවන්, ඒකාබද්ධව ජනතා යුක්ති පෙරමුණත් එක්කත් ආණ්ඩු කරා කාලයක් වසර කිහිපයක්. ඊළඟට වෙනම එක්සත් ජාතික පක්ෂය වෙනම කාලයක් ආණ්ඩු කරා, අපි ආණ්ඩු කරා. නමුත් මේ ජාතික ආදායමේ ප්‍රතිශතයක් එක දළදේශීය නිෂ්පාදනයක ප්‍රතිශතයක් එක 20% ඉඳලා 14-13 දක්වා අඩු වුණා. 13 දක්වා අඩු වෙච්ච එකේ වගකීම අපි සියලු දෙනාම ගන්න ඕන. ඒකට අපිට මුහුණ දෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. එතකොට මේ ජාතික ආදායම ඒ ගානට අඩු වෙනකොට කොහොමද බියදමත් එක්ක මේක අපි ඉදිරියට ගෙනියන්නේ? අපි අපේ මේ කාලේ අසාමාන්‍ය ලෙස අපේ පඩි වැඩි වෙලා තියෙනවා. එතකොට අපි අසාමාන්‍ය ලෙස ලෝක වෙළඳපොලේ අපේ ආර්ථිකයට වැදිලා තියෙනවා. ඒ වගේම ලෝකයේ තෙල් මිල අඩු වුණාට, ගෑස් මිල අඩු වුණාට ඒවයි නිෂ්පාදනය කරන දේවල් ලෝකයේ මිලදී ගැනීම හැකියාවක් නැති වෙලා තියෙනවා. එතකොට ඒව කොච්චර අඩු වුණත් නිෂ්පාදන ක්ෂේත්‍රයට එකට ගියාම වෙන රටකට ඒක විකුණ ගන්න බැරි නම් ඒ ආර්ථිකයේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ විදිහ අර්බුදකාරී රාශියකට අපි මේ කාලේ වෙනකොට වැටලා තියෙනවා. ස්වාභාවික නිපැයුම්, කෘතිම නිපැයුම් ආදේශනයට ගැනලා තියෙනවා. දැන් ගරු මුලාසනාඩුර මන්ත්‍රීතුමනි, අපේ සාම්ප්‍රදායික දේවල් තේ, පොල්, රබර්, මේ සාම්ප්‍රදායික දේවල් අපි තාමත් කතා කරන්නේ මේ සාම්ප්‍රදායික දේවල් වල ආදායම රැකගලිමු කියලා. මේක පුළුවන් ද රැකගන්න? මේක බෑ ලෝකෙ රැකගන්න. මොකද අද කෘතිම රබර් නිෂ්පාදනය කරනවා. තෙල් මිල අඩුවෙන් කෘතිම රබර් නිෂ්පාදනය කරාට අපි රබර් නිෂ්පාදකයාට කොච්චර සහන දුන්නත් මේකට මුහුණ දෙන්න පුළුවන්කමක් අපිට නැහැ. එහෙමනම් අපි යන්න ඕන වෙනත් නිපුයුම් වලට. වෙනත් දේවල් අධිතාක්ෂණික අවශ්‍යතාවයන් ලෝකයේ අවශ්‍යතාවයන් වලට අපි පරිවර්තනය වෙන්න ඕන. දැන් අපි තර්ක කරන්න හැමතිස්සෙම කෘෂිකර්මයේ තුන පොල් වල තියෙනවා, තේ වල තියෙනවා, රබර් වල තියෙනවා. මේ ටික අපිට රැක ගන්න බැරි. ඒක රැක ගන්න කොහොමද අපි කටයුතු කරන්නේ? ලෝකය මේකට මුහුණ දෙන්න බැරි තත්යකට ඉන්නවා. ඒක තෙල් මිල අඩුවීම තුල කෘත්‍රිම රබර් නිෂ්පාදනය කළා වෙළඳපොළට දානකොට අපි කොහොමද කොච්චර සහනාධාර දුන්නත් අපි සෙස් එකෙන් දුන්නත් අනිත් එකෙන් දුන්නත් මේක తాවකාලික පැලස්තරයක් විතරයි. අද මේ ගෙනාපු ගැසට් පත්‍රය අනුව සෙස් එක මේ 15 ඉඳලා මේ 4 දක්වා අඩු කරනකොට 11%කින් අඩු කරත් ඒක සාමාන්‍යයෙන් මේ රබර් කඩාවැටීමට හොඳයි. හැබැයි తాවකාලික විසඳුමක් විතරයි. අපි ඊට වැඩි අනිත් පැත්තට බලන්න ඕන. මොකද අද මේක අපි කරන්නත් හේතුව ප්‍රධාන වශයෙන් රබර් උගුරන්න පටන් අරන් තියෙනවා. ඊළඟට ඒ කර්මාන්තවල යෙදනායට බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපනායනයේදී තරංකාරයක් අපි ඇති කරන්න මේක කරනවා. හැබැයි මේකත් එක්කම අපි බලන්න ඕන අධිතාක්ෂණික තත්ත්වයට යන්න. මම හිතන්නේ තාරක බලසූරිය මන්ත්‍රීතුමා ඉතාමත්ම හොඳට ඒක විග්‍රහ කරා. මොකද අපිට ලෝකයේ අද තියෙන අධිතාක්ෂණික නිපුයුම් එක්ක මේ ඒකට අපි යනව ඇරි ඒ ලෝකේ වෙනස් වෙනකොට මේක අපි පරිවර්තනය වෙන වෙළඳ පොළවල් හොයා ගන්න ඕන. ඒ වගේ කටයුතු කරන්නේ නැතුව අපි මේ සාම්ප්‍රදායික තැනින් ඉඳලා මේක කරන්න ගියොත් මම හිතන්නේ විශාල ගැටලුවකට අපිට අනාගතේ මුහුණ දෙන්න දිනවා. රබර් ඉතාමත්ම භයානක තත්යකට ඇවිල්ලා වගේම ස්වාභාවික රබර් වෙනුවට කෘත්‍රිම රබර් භාවිතයේ වේගෙන් වැඩි වෙලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි අපිට රබර් රාශිත නිෂ්පාදන රටා තුල නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල දිරිමත් කරන්න ඕන නිසා තමයි සෙස් එක මේ ගානට හරි මේ සහනය දෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඊළඟට අපි ලෝක වෙළඳපොළේ රබර් මිල පහත වැටීම හේතු කරගෙන දේශීය අපනයනකරුවන් දිරිගන්වීමට මේක කරනවා. නමුත් මේක මම මුලින් කියපුවා වගේ මේක తాවකාලික පැලස්තරයක්. මේකට වඩා අපි අනිත් කාරණා පිළිබඳ දැඩි අවධානයකින් අපි යොමු වෙන්න ඕන. ඊළඟට අපි බලන්න ඕන කෙටි කාලීන ආදායම් මාර්ග මොනවද? අද සංචාරක ව්‍යාපාරය අපි වගේ රටකට කෙටි කාලීන ආදායම් මාර්ගයක් වෙලා තියෙනවා. එතකොට මේ සංචාරක ව්‍යාපාරය තුළ ඒ අපි මිලියන 2.5ක ඉඳලා සංචාරකයන් තව විශාල ප්‍රමාණයක් අපි ඉදිරියට ඉදිරි අවුරුදු කීපය ඇතුළත ආකර්ෂණය කරන වැඩපිළිවෙළ අපිට උදව් දෙන්න ඕන. ඒ උදව් දීලා සංචාරකයන් මේ රට ගෙන්නා ගැනීම වෙනකොට ඒ අයට අවශ්‍ය කරන දේවල් මිලදී ගැනීමට අපි අවශ්‍ය පහසුකම් සැපීමට අවශ්‍ය කටයුතු කරන්න ඕන. ඒ නිසා තමයි මම හිතන්නේ අපිට මෙතන අර ගවඝාතනය අඩු කරන්න අපි කැමති නැති දෙයක් ඒක. ඒක අඩු කරන ගමන් හැබැයි සංචාරක ව්‍යාපාරයේදී ඒ ඉල්ලුම් කරන අවශ්‍යතාවයන් සඳහා රටට මේක ගෙන්වීමත් අවශ්‍ය නිසා ඒකෙදි අපි මේ සෙස් වශයෙන් මේ අඩු කිරීමත් අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපිට ගරු මුලාසන මණ්ඩිතුමනි දැන් ඉදිරි කාලය වෙනකොට අපිට විශාල ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අපි අද ගන්නෙ දැන් මේ බදු ක්‍රමය යටතේ අපිට අපේ ඍජු බදු ගැන කතා කරාට ඍජු බදු ගන්න පුළුවන් ප්‍රමාණය ඉතාමත් සීමිතයි. අපේ රටේ ඍජු බදු ගන්න අය 3-4000කට වැඩිය නෑ. ඉතාම ක්‍රමවේදයකුත් නෑ අපිට ගන්න. එතකොට ඒක ගන්නකොට ඒගොල්ලෝ කර්මාන්ත ගෙනියන්න පුළුවන් කමක් නෑ. දැන් තාරක මන්ත්‍රීතුමා පැහැදිලි කළා දැන් බංගලාදේශ වගේ රටවල් වල විශාල වශයෙන් නිෂ්පාදන ශේෂ්ත්‍රයට ඇවිල්ලා තියෙනවා. හැබැයි නිෂ්පාදන ශේෂ්ත්‍රයේ අපනයනයට දිරි දෙන්න වෙන්නේ අපේ වගේ කම්කරුනේ ඉතිරිත් නෑ. ඒ වගේම මිල ගෙවීම් අඩුයි. ඒ වගේම ඔවුන්ගේ නීති රීති වෙනස් වෙලා තියෙනවා. ඒතර අපේ තියෙන අනිත් සියලුම දේවල් සාම්ප්‍රදායික රැක ගන්න කම්කරු අයිතිවාසිකම්. ඒ වගේම අපි නිෂ්පාදනයේ වියදම මේ සියල්ලම අපේ අනිත් ඒවාත් එක්ක වැඩි වෙලා තියෙනවා. අපේ විදුලිය සම්බන්ධයෙන් ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. අපේ තාක්ෂණික දියුණුවත් එක්ක අපේ දරුවන්ගේ සාක්ෂරතාවය වැඩිවීමත් එක්ක ඔවුන් වෙනත් රැකියාවලට යන්න පටන් අරන් තියෙනවා. ඔවුන් අද ඇඟලුම් වගේ දේවල් වල රැඳෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි වහාම ඒවයින් වෙන ආදායම අපි පාලනය කරන ගමන් අනිත් පැත්තට අපිට යන්න සිද්ධ වෙලා තියෙනවා. විශාල වශයෙන් නිෂ්පාදන ශේෂ්ත්‍රයට අදාළව අධිතාක්ෂණික වැඩ කටයුතු වලට අපිට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපිට ගරු මුලාසනාධිපති මන්ත්‍රීතුමනි මේ වෙනකොට ඍජු විදේශ ආයෝජනය අපි ගේන්නේ නැත්නම් ඩොලර් බිලියන පහක සීමාවකවත් අපිට ඉදිරි අවුරුදු කීපය ඇතුළත යන්න බැරි නම් අපිට ආර්ථික වර්ධන වේගය තියාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද ලෝකයේ ආර්ථික වර්ධන වේගය කඩාවැටීමත් එක්කම අපිට විශාල අර්බුදයකට මුණපාන සිද්ධ වෙනවා. කොහොමද මේ ආර්ථික වර්ධන වේගය ඉදිරියට තියාගන්නේ කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ගරු මුලාසනාර මන්ත්‍රීතුමනි, ඉදිරි වසර දෙකක කාල සීමාව දළ ජාතික දේශීය නිෂ්පාදනයට අනුපාතිකයක් ලෙස 20% මට්ටමකවත් අපි පාත්තගෙන ආ යුතුයි. වර්තමානයේ ආදායම් වර්ධන වියදම අපිට පියවා ගැනීමට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඒ විතරක් නෙමෙයි, සුභසාධන රාජ්‍යයක් ලෙස අපිට පුළුවන් කමක් නැහැ සුභසාධන දේවල් නතර කරන්න. ඒ නිසා අපි හැමතිස්සෙම සුභසාධන දේවල් ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා අනිත් පැත්තේ මිනිස්සු පාවිච්චි නොකරන දේවල් වලට අධික බදු ගන්න. අත්‍යවශ්‍ය භාණ්ඩ නැති දේවල් වලට බදු ක්‍රමයක් ඇති කරගන්න. ඒ නිසා සිගරට් එක, දුම්කල, අනිත් මත් පැන් මේවට අධික බදු අය කරගන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒකෙත් සීමාවක් තියෙනවා. මොකද ඒ ආදායම අඩු කරගන්නත් බෑ. දැන් මේ වන විට සුරාවත් දෙපාර්තමේන්තුව රේගුව ආදායම් වැඩි කරගෙන කියනවා. අපි සතුටුයි කියන්න, පළවෙනි කාර්තුවේදී මේ 2016 පළවෙනි කාර්තුවේදී මුලාසනාරගුඩ මන්ත්‍රීතුමනි රාජ්‍ය ආදායම 2.8% අපිට වැඩි කරගන්න පුළුවන්කම ලැබුණා මේ කාලය ඇතුළත. හැබැයි ඒ රාජ්‍ය ආදායම රඳව ගන්න ඕන. මේ වෙනකොට ඒක තවත් පොඩ්ඩක් ඉස්සරහට ගෙන යන්න අපි රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා වූ ක්‍රමවේදයන් අනුගමනය කරනවා. ඒකට අපිට පාලනයක් කරන්න සිද්ධ වෙනවා. වියදම් කැපීමට සිද්ධ වෙනවා පරිපාලන ශේෂ්ත්‍රයේ. ඊළඟට පාඩු ලබන ආයතන පිළිබඳ 2-3% කල්පනා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒවා විකුරණ එක නෙවෙයි, ඒවා පරිපාලනය වෙනස් කළා PPP ක්‍රමයකට අපි යන්න ඕන. ඒ නිසා මං හිතන්නේ සුජීව සිරිසිංහ ඇමතුමා මුලින් සඳහන් කරා චීනයේ ආයෝජකයන්ට තියෙන පහසුකම් සහ අපි අක්කර 15,000ක ප්‍රමාණයක් චීනයට ලබලා දීලා අපි විශේෂයෙන්ම ඔවුන්ගේ ආයෝජන කලාපයක් ඇටියට ඇවිල්ලා ඒකට ඇවිල්ලා ඔවුන් විවිධ අංශවලට ආයෝජනය කරලා නිෂ්පාදන ශේෂ්ත්‍රයට අධිතාක්ෂණික දේවල් නිෂ්පාදනය කරලා ඒ වගේම ලෝකයේ ඉල්ලන දේවල් එක යන්නත් අපි වියදම් නොකර ඔවුන්ගේ ආයෝජනය කොහොමද අපි මෙතනට ගේන්නේ? මොකද අපිට අද පහසුකම් දෙන්නත් බෑ. අපි එක්තරා මට්ටමකට ආපු රටක්. අපි දුප්පත් කමින් රේඛාවෙන් ඉහළට ආපු රටක්. එතකොට දුප්පත් කමින් ඉහළට ආපු රටක අපිට මෙහෙ එන ආයෝජකයන්ට පහසුකම් දෙන්න බෑ. අද විශේෂයෙන්ම ආයෝජන මණ්ඩලයට එක කරන්න පුළුවන් කමක් නෑ. ඉස්සර අධික පහසුකම් දුන්නා. හැබැයි අද ඒක දෙන්න බෑ. අද ඒක දෙන්න බැරි අපි ඉන්නේ මේ රටක මෙහා පැත්තේ. ඊළඟට අපිට අනිත් පැත්තෙන් දෙන පහසුකම් අඩු වෙලා තියෙනවා. අපිට ඇඟලුම් වලට ඒක ලබා ගන්න බැරි වෙලා තියෙනවා. මොකද අපි අනිත් ඒවටත් අපිට දෙන පහසුකම් අඩු වෙලා තියෙනවා. එතකොට සහන අඩු වෙලා තියෙනවා. අපනයනෙත් දෙන සහන අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් උඩ අපි ඉතාමත්ම අමාරු සටනක ගෙනියන්න. ඉතින් ඒ නිසා අපිට අර දකුණු කොරියාව වගේ ගන්න ඕන තීන්දුව, ඒ තීන්දුව අරගෙන අපිට අපි සාම්ප්‍රදායික දේවල් වලින් වෙනස් වෙලා මේ ලෝකෙට ගැලපෙන ආකාරයට තරඟයක් දෙන්න පුළුවන් කමක් අපිට ලැබෙන්න ඕන. එහෙම නැතුව අපි තේ රබර් පොල් ගැන කතා කර කර හිටියොත් ඒවා හොඳයි. දැන් තේ මිල අඩු වෙනකොට හුඟක් කෑ ගහනවා. අද තේ මිල 88යි 89යි 90යි ඒ ගානට ඇවිල්ලා. නමුත් ඒකෙත් අපි බැලුවම නිෂ්පාදනය බැලුවම පහුගිය වසරවලට වඩා නිෂ්පාදනය අඩු වෙලා. මොකද අපේ පොළව මේකට පුරුදු වෙලා. දැන් කෙන්‍යාව වගේ රටවල් වල එහෙම නැහැ. ඒගොල්ලන්ට අලුත්. ඉතින් මේක ලෝක වෙනද පොළට ඒගොල්ලන්ට තරම් කරන්න පුළුවන්. ඒගොල්ලන් නිෂ්පාදන වේදම අඩුයි. අපි මේ සියල්ලමත් එක්ක දැන් ලබන සතිය විතරනකොට වතු වල පඩි වැඩි වෙනවා. මං හිතන විදිහට රුපියල් 730 දක්වා විතරයයි දෙපැත්ත එකඟ වෙලා. එතකොට මේ 730ට ගියාට පස්සේ ඒ නිෂ්පාදන වේදම ඔරොත්තුන දෙන විදිහට වැඩි වෙනවා. හැබැයි අපි කම්කරු අයිතිවාසිකම් මේ පැත්තෙන් අපි පිළිගන්නවා. ඒ අයිතිවාසිකම් වලටත් අපි ඒ පහසුකම දෙන්න ඕන. ඉතින් අපිට කෙන්‍යාවත් එක්ක ඒකට තරඟ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒවා අපි කල්පනා කරන්න ඕනේ ඉදිරියෙන්. ඒ නිසා මේ කුඩා රට තුල උපරිම ප්‍රයෝජන ගන්න, බිමෙන් ප්‍රයෝජන ගන්නත්, සාක්ෂර හැකියාව සහ අපේ තාක්ෂණ දියුණුව, දරුවන්ගේ තියෙන හැකියාව, මේ සියලු දේවල් වල ප්‍රයෝජනට අරගෙන අපි ඉතාමත්ම ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගීම සඳහා ක්ෂණික වැඩපිළිවෙලක් මේ රට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා අපි අකමැත්තෙන් හරි රජයට අලුත් ආදායම් මාර්ග සොයාගත වෙනවා. තිබෙන ආදායම් මාර්ග ශක්තිමත් කළ යුතු වෙනවා. මේවා සම්බන්ධයෙන් විවිධ විවේචන තියෙන්න පුළුවන්.
හැබැයි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් අනාගතේ මේ ආණ්ඩුව නැති වුණත් අනාගත ආණ්ඩුවට එක වෙලාවක් එනවා. මේ වෙලාවේ තීන්දු නොගත්තොත් කවුරු අකමැති වුණත් කැමති වුණත් ඒ තීන්දු ටික ගන්න PPP යනවට වඩා වෙන ක්‍රමයක් නැතිව නැති තත්යකට යනවා. මොකද ඒකට මූණ දෙන්න වෙනවා. ලෝකෙ එහෙම කොහෙවත් කරලා නැහැ. මේ විදියටම සුබ සාධරයේ දීගෙන අනිත් සියලුම පහසුකම් දීලා දිනු වෙච්ච රටක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ ඒක පෙන්වුවට. මොකද සියලුම සුබ සාධන තියාගෙන දිනුවේ මට්ටමට ඒක යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම යන්න බෑ. අපි තරම් කරන්නේ ලෝකෙත් එක්ක. අද තියෙන බාහිර බලවේග, ශනික දේශපාලන පෙරළේ, ඒ වගේම අනිකුත් තියෙන හදිසි විපත් මේ සියල්ල දෙයකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අද මේ ගැසට් එකෙන් එන අප එක తాවකාලිකව අපි දෙන විසඳුම් වගේම අපිට ස්ථිර සාර විසඳුමකට ස්ථිර සාර ගමන් මාර්ගයට ඉදිරියේදී අපිට අවතීර්ණ වෙන්න වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි අවබෝධ කරගෙන විශේෂයෙන්ම වෙනස් කළ නොහැකි සමහර දේවල් සම්බන්ධයෙන් අපිට වඩාත් අවධානය යොමු කරන්න ඕන සමාජයේ කතිකාවල් තියෙන සමහර දේවල්. දැන් අද ඕන කෙනෙකුට පුළුවන් දැන් මේ රටේ ගත්තොත් විශාල වර්ජන තියෙනවා. ඉතින් ඒවා සාධාරණ වෙන්න පුළුවන්, පෙළඹීම් වෙන්න පුළුවන්. නමුත් ඒවයි වෙන ප්‍රතිවිපාක අර තාරක මන්ත්‍රව සඳහන් කර වගේ ඒක දේශපාලන ස්ථාවරභාවයේ ඉඳවල ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක රටක ඉන්න හැම පුරවැසියෙක්ගේම වගකීමක් වෙනවා. ඒ වගකීම නැත්තම් අපිට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. මොකද එහෙමනම් පුළුවන් වෙන්න ඕන 1994 ඉඳලා 2015 වෙනකන් තියපු හැම රජයකටම ජාතික රාජ්‍ය ආදායම වැඩි කරගන්න. ඒ කිසිම කෙනෙකුට රාජ්‍ය ආදායම වැඩි කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ මොන තර්ක ගෙනාවත් මොන ආර්ථික න්‍යාය ගෙනාවත් ඒ රාජ්‍ය ආදායම වැඩි කරගන්න බැරි උනේයි තීන්දු නොගත්ත නිසා. වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. ඒ තීන්දු ගත්තනම් රාජ්‍ය ආදායම වැඩි කරන්න පුළුවන්. රාජ්‍ය වියදම අපේ වැඩි වුණා, ආදායම අඩු වුණා. එතකොට එහෙම යන්න බෑ. ඒ යන්න බැරි නම් අපිට විසඳුම් හොයාගන්න අවශ්‍ය වෙනවා. ඒ විසඳුම් තුල තමයි අපිට මේ ගමන් මාර්ගයට අවතීර්ණ වෙන්නේ. ඒ වගේම නිෂ්පාදන ශේෂ්ඨ මම මුලින් සඳහන් කර වගේ ඒ නිෂ්පාදන ශේෂ්ඨ ගොඩාක් දේවල් අපිට විවිධ ප්‍රශ්න නිසා අඩු වෙලා තියෙනවා. ඒ වගේම අපිට දැන් ඍජු විදේශ ආජන ගත්තොත් මම මුලින් සඳහන් කර වගේ ඩොලර් FTI එක ඩොලර් බිලියන 5.5ට ඉක්මෝල අපිට යන්න බැරි නම් මොන තර්ක ගෙනවත් ආර්ථික වර්ධන වේගය 7%කට යන්න බෑ. එහෙනම් ඒක කඩිනමින් ගේන්න ඕන. ඒ ගේන එකට අපි ඉදිරි කාලයේ ඇතුළත ඒවා ගේන ක්‍රමවේදයන් විධිමත් ශක්තිමත් කරන්න ඕන ඉදිරි අවුරුදු දෙක ඇතුළත. එහෙම නැත්නම් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් චීනට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕන. චීනේ ආර්ථික වර්ධන වේගය 11% බලාපොරොත්තු වුණේ. හැබැයි චීනට 6% වඩා යන්න බැරි වුණා. ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ ලොකු වෙනසක් කරගන්න බැරි වුණා. ඊළඟට අනිත් රටවල් අරගෙන බැලුවත් ඒ හැම රටකම එක මට්ටමක මේ කාලය ඇතුළත තියෙනවා ඉස්සරහට යන්න බැරුව. ඒ තියෙන්නේ ලෝකයේ තියෙන අර්බුදයක් එක්ක. ඒක තෙල් අර්බුදය වෙන්න පුළුවන්, ඒක මැද පෙරදිග අර්බුදය වෙන්න පුළුවන්, ඒක දේශපාලනික අර්බුදය වෙන්න පුළුවන්, ඒක තක්ෂවාදය වෙන්න පුළුවන්. ලෝකයට මේ බලපාපු හැම දෙයකටම අපි වගේ රටකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි යම් තීන්දුවක් සාමූහිකව ගන්න තීන්දුවක් ඇති ඉදිරියේදී අපිට වෙනත් ක්‍රියාමාර්ගයක් ඇති වෙන්නේ නැහැ. ඒක කවුරු අකමැති වුණත් කැමති වුණත් මේකට අපිට මුහුණ දෙන්න වෙනවා ඉදිරි කාලය ඇතුළත. ඒක තමයි යථාර්ථය. ඒ නිසා මේ ගැසට් පත්‍ර 4 තියෙන යම් යම් කාරණා తాවකාලිකව ඒ ප්‍රශ්නවලට විසඳුම් දීලා තියෙනවා. ඒ නිසා මේක එක පැත්තකින් අපි පිටරටින් ආනයනය කරන දේවල් වලට මේක එක ටැක්ස් එකක් යනවා. අනිත් පැත්තෙන් අපි සංචාරක ව්‍යාපාරය සහ අනිකුත් දේවල් ආරක්ෂා කරන්න ඕන නිසාත් රටේ ගව ඝාතනය වළක්වගෙන මේකට යන්න ඕන නිසාත් එකක් යනවා. අනිත් පැත්තෙන් රබර් වලට මේ තියෙන කඩා වැටීම තුළ රබර් නිෂ්පාදකයාට බරපතල ප්‍රශ්නයක් තියෙන නිසා රබර් නිෂ්පාදකයා තුළ මේක කොහොමද తాවකාලිකව මිස්තුම යන්නේ කියන එක පිළිබඳ මේකේ එක සහනයක් එනවා. මේ ඔක්කොම සහන දීර්ඝකාලීන සහන නෙවෙයි. දීර්ඝකාලීන සහන නෙවෙයි නම් දීර්ඝකාලීන සහන ගන්න නම් තීන්දු මත ක්‍රියාත්මක වෙන ආර්ථික ක්‍රමයක් රටේ ඇති වෙන්න ඕන. ඒ නිසා මම හිතන්නේ ඉදිරි අයවැයත් එක්ක ඒ ක්‍රමයට අපිට අවතීර්ණ වෙන්න සිද්ධ වෙන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පයෙන් මෙන් අවසන්
කරනවා. බොහොම ස්තුතියි. යෝජනා අංක 1 සභාව එකඟද?
අය.
යෝජනා අංක 2?
අය.
යෝජනා අංක 3?
අය.
යෝජනා අංක 4?
අය.
සභාව කල්පැවීම කර සපනයි.
සභාව හෙට පෙරවරු 10:30 දක්වා කල්තබීමේ යෝජනා කරනවා.
හෙට පෙරවරු 10:30 දක්වා සභාව කල්තබනවා. කල්තබීමේ යෝජනාව ගරු මහින්දනාත් අලුත්ගමගේ මන්ත්‍රීතුමා.
මුලසනේ සභාපතිතුමනි, නවරජ විසින් වතු කරේ කම්කරුවන්ට දිනකට රුපියල් 1000 දක්වා වැඩි කරන බවට මැතිවරණ ප්‍රකාශයෙන් පොරොන්දු වුවත් මේ වන විට මාස 20කට පමණ ගත වී ඇතත් ඒ ඉටු වී නැත. මේ වන විට ජීවන වියදම් ඉහළ ගොස් ඇති අතර වතුකරේ ජනතාව ජීවත් වන ඉතා අමාරු වෙනි. මේ වන විට මේ සම්බන්ධයෙන් වෘත්ති සමිති ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මේ ප්‍රශ්නයට රජය කඩිනමින් මැදිහත් වී වතුකම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර දෙන මෙන් රජය නිලා සිටුමි. සිදුවේ.
යෝජනා අවශ්‍ය කිරීම
ස්ථිර කරනු.
මුලසනේ සභාපතිතුමනි, මෙරටේ තේ කර්මාන්තය අපි කවුරුත් දන්නවා. අපේ රටේ ආර්ථිකයට විශාල පිටුවහලක් වෙන භාණ්ඩයක් තමයි තේ කර්මාන්තය. මේ තේ කර්මාන්තයෙන් මෙරටේ පවුල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා යැපෙනවා. අපි ශ්‍රී ලංකා ක්‍රිකට් වගේම තමයි ලෝකේ ඕනෙම රටකට ගියාම බොහෝරෙන් ගෞරවයෙන් කතා කර දෙයක් තමයි ශ්‍රී ලංකන් ටී කියලා. ඒ නිසා මේ රටට බොහොම ආර්ථිකයට විශාල පිටුවහලක් ලැබෙන, ඒ වගේම මෙරටේ නිෂ්පාදනය කරන භාණ්ඩ අතරින් ලෝකේ හැම රටකම පිළිගන්නා භාණ්ඩයක් හැටියට තේ කර්මාන්තය අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මුලසනේ සභාපතිතුමනි, අපි දන්නවා පුරා අවුරුදු 150කට ආසන්න කාලයක් මෙරටේ වතුකරේ ජීවත් වෙන ද්‍රවිඩ ජනතාව මේ කර්මාන්තය මේ ස්ථානයට ගෙන විශාල කැපකිරීමක් කරා. හැබැයි පැවති බොහෝ රජයන් මේ වතු කම්කරු ජනතාවගේ ප්‍රශ්න හඳුරාගෙන කටයුතු කරේ නැහැ. දැන් අද බැලුවත් මේ වතුකරේ ජීවත් වෙන ජනතාව අවුරුදු 150කට කලින් හිටපු ලයින් කාමරේ තමයි තාම ජීවත් වෙන්නේ. තාම බැරි වුණා අපි සියලු දෙනාට ඔවුන්ගේ නිවාස ප්‍රශ්නේවත් විසඳලා දෙන්න. ඔවුන්ගේ නිවාස ප්‍රශ්නය පමණක් නෙවෙයි, අධ්‍යාපන නෙවෙයි, සෞඛ්‍ය නෙවෙයි, මේ ප්‍රශ්න වැඩි ප්‍රමාණයකට මේ කිසිම රජයක් විසඳුම් ලබා දෙන්න පහුගිය කාලේ අපොහොසත් වුණත් අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. මේ ප්‍රශ්නය හඳුනාගත්ත මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය වෙනම වතුකරේ වෙනුවෙන් වතු ඇටිතල පහසුකම් අමාත්‍යාංශයක් හැදුවා දිගම්බර මැතිතුමා. චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජය කිව්වේ ඒක තමයි. වතු ඇටිතල පහසුකම් අමාත්‍යාංශයක් හදලා වතුකරේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලක් වතුකරේ අධ්‍යාපනය, සෞඛ්‍ය, මාර්ග මේ සියල්ල නගා සිටුවන්න සුවිශාල වැඩ කොටසක් කරා. ඒ වගේම පෞගේ කාලේ තොණ්ඩමන් නැමැතුමා මේ අමාත්‍යංශය බාරගත්ත කාලේ එතුමත් මේ වතුකරේ වැඩසටහන සිදුවීමේ විශාල වැඩ කොටසක් කරා. වර්තමානයේ වතුකරේ නියෝජනය කර අපේ දිගම්බර මිත්‍ර ඇමතිතුමා, ඒ වගේම එතුමා අපි කොහොමත් ඉන්නවා මම මේ වතුකරේ මැති ඇමතිතුමාලා ගැන කිව්වේ. ඒ නිසා වතුකරේ නියෝජනය කරනවා අද වතුකරේ නායක හැටියට අපේ දිගම්බර මැතිතුමා. අපි දන්නවා එතුමා ලොකු උත්සාහයක් කරනවා එතුමා මේ ප්‍රශ්නේ විසඳන්න. හැබැයි වෙලා තියෙන හපන්න දැඟලුවාට කටේ දත් නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් එතුමාට තියෙනවා. මුලසනේ සභාපතිතුමනි, අද මේ විවාදය ඉල්ලීමේ මූලික කාරණය තමයි අද වෙනකොට වතුකරේ ජනතාව දැන් පුරා සතියකට ආසන්න කාලයක් වතුකරේ ජනතාව අද පාරට බහැලා. දැන් අද දවසේ, ඊයේ දවසේ නාවලපිටිය ප්‍රදේශයේ, මහනුවර දිස්ත්‍රික්කයේ, පුස්සල්ලාව ප්‍රදේශයේ, හෙට අපි ක්‍රේහෙත් ප්‍රදේශයේ මේ සියලුම ප්‍රදේශවල වතුකරේ ජනතාව බහැලා. මේ පක්ෂපාත ભેද වෘත්ති සමිති මොනවාගෙන් සමහර වෘත්ති සමිති නායකයෝ බහින්න එපා කියනවා, සමහරු බහින්න කියනවා. ඒ මොනවා කිව්වත් වතුකරේ ජනතාව සියලු දෙනා තමන්ගේ දෛනික වැටුප රුපියල් 1000 වැඩි කරන්න කියලා මේ වෙනකොට පාරට බහලා තියෙනවා. මේක තව දවස් ගාණක් ගියොත්, මේක තව දින ගාණක් ගියොත් මේ රටේ තේ කර්මාන්තේ තාම බරපතල අර්බුදයකට මුණ දෙනවා. ඒ නිසා රජය පැහැදිලිව කඩිනමින් මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙන්න ඕනේ මුලසනේ සභාපතිතුමනි. දැන් මේ වෙනකොට හාම්පුතුන් එක්ක අසංකර කිවිසුම සෑම වසර දෙකකටම සැරයක් අසංකරන්න ඕනේ. දැන් අවුරුදු එකමාරකට වැඩි කාලයක් ගියා, තාම මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වුණා. හැමදාම නැගිටිනවා, හැමදාම කතා කරනවා. අද වෙනකන් මේ හාම්පුතුන් එක්ක කතා කරලා මේ වතුකරේ කම්කරුවගේ ප්‍රශ්නේ, වැටු ප්‍රශ්නේ විසඳන්න අද වෙනකන් මේ රජය අපොහොසත් වෙලා තියෙනවා. මුලසනේ සභාපතිතුමනි, අද මොකද්ද වතු කම්කරුවෙක්ගේ වැටුප? අද දවසක අවම දෛනික වැටුප 405යි. ඊළඟට 405යි.
ඊළඟට අතිරේක චේතනයක් 47ක් දෙනවා. ස්ථාවර විල මත දරන පරිපූර්ණ දීමනාවක් 30යි. දෛනික පැමිණීමේ ඉදිරි දියුණුව 105යි. ඔක්කොම 580ක් තමයි වතු කම්කරුවෙක්ට ගෙවන ගාණ. EPF එකත් එක්ක ගත්තම 600 ගාණක් වතු කම්කරුවෙකුට ගෙවනවා. ගුණස්සනේ සභාපතිතුමනි, දැන් රාජ්‍ය මගින්
මයිදන ඔබතුමාට වැරදි ආරංචි දීලා තියෙන්නේ.
කියන්න ඔබතුමා මාව නිවැරදි කරන්න.
EPF එක ඇර රුපියල් 620ක් හම්බේ.
හරි.
ඔබතුමා
කියන්න ඔබතුමා කියන්නකො. හරි ඔබතුමා කියන්න. මම ඔබතුමාට කිව්වා 580යි. ඉතින් මම ඔබතුමා අහගෙන ඉන්නේ නැහැනේ. මම කිව්වා මම ඔබතුමාට කිව්වා අර්ථසාධකත්වයක 850කට අසන ගණක් කියලා. මම කිව්වේ මූලික වැටු වෙදෙන දීමනත් එක්ක. මම මේ යෝජනාව දෙනකොට දන්නේ නැතුව නෙවෙයි. ඔබතුමාලා වගේ අපිත් වතු කරේ මිනිසුත් එක්ක ඉන්නවා. ඔබතුමාට වැඩිය මහනුවර දිස්ත්‍රික්කේ මගේ සමාජිකයෝ ඉන්නවා. ඒ නිසා නිකන් වීරයා වෙන්න එපා. වීරයා වුණොත් මටත් කතා කරන්න වෙනවා. ඒ නිසා වතු කරේ ජනතාවගේ ප්‍රශ්න මම හොඳට දන්නවා. මහනුවර දිස්ත්‍රික්කේ වැඩිම සමාජිකයෝ ඉන්නවා මගේ වෘත්තීය සමිතියේ. තොණ්ඩමන්නමතුමාටත් ඔබතුමාටත් වැඩිය මගේ වෘත්තීය සමිතියේ ඉන්නේ. ඒ නිසා මම වතු කරේ මිනිසුන්ගේ ප්‍රශ්න හොඳට දන්නවා. ඒ නිසා මගේ ප්‍රශ්නේ දිගම්බර මැතිතුමා, මං කනගාටු වෙනවා ඔබතුමා වතු කරේ ජනතාවගේ ප්‍රශ්න කතා කරනකොට මට බාධා කරන එක ගැන. මම ඔබතුමාලගේ කම්කරුවන්ගේ ප්‍රශ්න මම මේ කතා කරන්නේ. ඒ නිසා ඔබතුමාමට බාධා කරන්න එපා. බාධා කරනවා කියන්නේ ඔබතුමා වතු කරේ මිනිස්සුන්ගේ වැටුප් වැඩි කරනට කැමති නැහැ. ඒක කරන්න එපා. ඒ නිසා මම ඔබතුමා නියෝජනය කරමින් මේ කතා කරන්නේ. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි, මේ වතු කරේ කම්කරු ජනතාව ද බලන්න 650කට අසන ප්‍රමාණයක් ගරු සෙනවිරත් නැමතුමා දවසකට ගන්න. අපේ නවීන් දිසානායක නැමතුමා බලන්න සද්ද නැතුව අහගෙන ඉන්නවා. ඇයි? එතුමා මේ ප්‍රශ්නේ හොඳට දන්නවා. එතුමා නුවරලේ දිස්ත්‍රික්කයේ ඉන්න හින්දා එතුමා මේ ප්‍රශ්නේ හොඳට දන්නවා. මොකද මට ඇහුන්නේ නැහැ. රයිට්. හරි. නෑ මං කිය ඔබතුමා හොඳින් මේක අහගෙන ඉන්නවා. ඒකද මං කිය ඒක හොඳයි කියලා. ඔබතුමා නුවරලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන නිසා වතු කරේ ප්‍රශ්න දන්න නිසා ඔබතුමා මේක අහගෙන ඉන්නවා කියන එකයි මං කිව්වේ. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි, දැන් රජය සතු වතු ගත්තාම ජනවසම සහ රාජ්‍ය බැවිලි සංස්ථාව මේ වතුවල සේවය කරන සේවකයන්ට ජෝන්සන් නැමැතුමා සතියකට දවස් දෙකයි නැත්නම් තුනයි වැඩ දෙන්න. ඔබතුමා බලන්න 650ක් කරන සතියට දවස් තුනක් දුන්නොත් සතියකට 1950යි. මාසෙකට රුපියල් 7900යි නැත්නම් 7800යි. දිගම්බර මැමතුමා වතු කම්කරුවෙකුට හම්බු වෙන්නේ ජනවසම රාජ්‍ය බැවිලි සංස්ථාවේ. කොහොමද ජීවත් වෙන්නේ? කොහොමද වතු කම්කරු ජනතාව ජීවත් වෙන්නේ? රුපියල් 1000ක දෛනික වැටුප දෙනවයි කියලා දිගින් දිගටම කතා කරා. වතු කම්කරු ජනතාව කොහොමද රාජ්‍ය සේවකයාට තමුන් නාසෙලා 10000ක දීමනාවක් දෙනවයි කිව්වා. ඒ අයගේ වැටුප් දීමනාව වැඩි කරා. ඇයි වතු කරේ ජනතාවගේ ප්‍රශ්න බෙදියත් වෙන්නේ නැත්තේ? වතු කරේ ජනතාවට අද ජීවත් වෙන්න බෑ. වතු කරේ ජනතාව අද ගරු ඇමතුමා ඔබතුමා දන්න ඔබතුමාට තමයි අයිති දෙන්නේ පෞද්ගලික සමාගම් සියල්ල අපේ නවීන් දිසානායක ඇමතුමාට. අද මම නියෝජනය කර නුවරලේ දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ සහ මගේ ආසන්නයේ තියෙන නුවරලේ දිස්ත්‍රික්කයේ ගරු ඇමතුමා අද පහුගිය කාලේ මේ පෞද්ගලික සමාගම් අඩුගානේ හරියට මේ වතු ටික පාලනය කරා. වතු ටික බලාගත්තා. සේවකයන්ට දින ගාන වැඩ දුන්නා. අද වෙනකොට ඇමතුමා මේ වතු සමාගමනුත් අද මේ වතු අයින් කළා දාලා තියෙනවා. අද VP ටික විතරයි බලන්නේ. අද VP වල විතරයි දළු කඩන්නේ. අද අනිත් ඉඩම් ටික පැත්තකට දාලා කැලේ වෙන්න ඇරලා. ඒ වගේ ගස්වවනවා. ඒ වගේ දළු කඩන්නේ නැහැ. මිනිසුන්ට වැඩ නැහැ. ඒ නිසා අද රාජ්‍ය සේවයේ පමණක් නෙමෙයි මේ ලෙඩේ බෝවෙල ඇමතුමා පෞද්ගලික අංශයටත් ඔබතුමා පුස්සල්ලා වැවිලි සමාගම් බලන්න. ඔබතුමා කහවත්ත වැවිලි සමාගම් බලන්න. මේගොල්ලෝ දිගට හරහට ගස් කපනවා. කෝටි ගණන් හම්බ කරනවා. මැනේජ්මන්ට් ෆීස් කියලා කොළඹට අදිනවා. මේ සියල්ල ගන්නවා. හැබැයි වතු කරේ සේවකයා ගැන හොයලා බලන්නේ නැහැ. වතු කරේ සේවකයාගේ ගෙවල් ටික කැඩිලා ගෙවල් ටික තෙමෙනවා. දරුවට ඉස්කෝලේ යන්න බෑ. බස් නැහැ. පාරවල් නැහැ. මේ ප්‍රශ්න සියල්ල සමාගම් විසින් තමන්ගේ ලාභය මැනේජ්මන්ට් ෆීස් කියලා අදිනවා කොළඹට. ඒ නිසා ඒක ඔබතුමාලා පිළිගන්නවා. ඒ නිසා මම එදත් නවීන් දිසානායක ඇමතුමාට කිව්වා ඔබතුමා නියාමන වැඩපිළිවෙලා ඔබතුමා කිව්වා ඒ වැඩපිළිවෙල කරනවායි කියලා. මේ පෞද්ගලික සමාගම් මම පහුගිය අයවැයේදී රාජ්‍ය ජනවසම සහ වැවිලි සංස්ථාව පිළිබඳ දිගට කතා කරා. ඒ නිසා මම ඒ ගැන වැඩි කතා කරන්නේ නැහැ. මම ගරු ඇමතුමා මේ පෞද්ගලික සමාගම් ඔබතුමාගේ ඍජු අධීක්ෂණයට ලක් කරන්න. ඔබතුමා මේ සමාගම් ගෙන්නන්න. මාස 3කට සැරයක් මේ ප්‍රගතිය බලන්න. ඒගොල්ලෝ ගස් කපනවා. කෝටි ගණන් හොයනවා. එකල කියනවා ගස් වවනවා කියලා. හැබැයි වවපු එක ගහක්වත් නැහැ. හැබැයි දිගින් දිගටම වතු කැලේ වෙනවා. වතු විනාශ වෙනවා. දවසින් දවස වතු කරේ කම්කරුවාගේ රැකිය අහිමි වෙමින් යනවා. ඉතින් ඒ නිසා මේක ඉතාම බරපතල තත්වයකට ගරු ඇමතුමා පත් වෙමින් යනවා. ඒ නිසාද වතු කරේ ජනතාව දවසින් දවස පාරට බහලා. ද පුස්සෙල්ලා ප්‍රදේශයේ වතු කරේ ජනතාව පාරට බහින්න යනකොට පොලිසිය ගිහිල්ලා අධිකරණ නියෝගයක් ගන්න ගියා. මහේස්ත්‍රාත්තුමිය ඇහුවා වතුකරේ ජනතාව පාරට බහින්න නැත්නම් කොහෙටද බහින්න කියලා ඇහුවා. පාර යන්න නැත්නම් කියලා ගස්යටද කරන්න කියලා ඇහුවා. මහේස්ත්‍රාත්තුමිය අධිකරණ නියෝගයේ විසික් කළා දැම්මා. ඔය තේරෙනවා. අද අඩු ගන්න වතුකරේ ජනතාව තමන්ගේ මූලික අයිතිවාසිකම් මිලලා පාරට බහිනකොට ආණ්ඩුව අධිකරණ නියෝග ගන්නවා මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන්න දෙන්නේ නැතුව. ඒ නිසා මේක ඊටාම දැවෙන ප්‍රශ්නයක්. බුලස්සනේ සභාපතිතුමනි, ඒ නිසා ගරු ඇමතිතුමා, ජෝන්සන් රත්න ඇමතිතුමනි, ඔබතුමා තමයි කම්කරු ඇමතිතුමා, ඔබතුමාට තමයි මේකට මැදිහත් වෙන්න වෙන්නේ. වැවිලි කර්මාන්ත ඇමතිතුමා, නවීන් දිසානායක ඇමතිතුමා, ඔබතුමා වැවිලි කර්මාන්ත ඇමතිතුමා. ඒ වගේම වතුකරේ නියෝජනය කරන අපේ දිගම්බර ඇමතිතුමා, අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඒ වගේම තොණ්ඩමන් ඇමතිතුමාලා, තව ඉන්නවා අපේ මන්ත්‍රීතුමාලා, අපි සියලු දෙනාම එක්කහුවලා. මම මේකේ මේ දේශපාලන වාසි ගැනීමක් මට අවශ්‍යතාවයක් නැහැ. මට කොහොමත් ප්‍රශ්නයක් නැහැ වතුකරේ ජනතාව මගෙත් එක්ක ඉන්නවා, මම ඒගොල්ලොත් එක්ක ඉන්නවා, මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අද තත්ත්වය බොහොම බරපතලයි කරු දිගම්බර මැබතුම ඔබතුමා දන්නවා. අද මිනිස්සු අපිට පාලනය කරගන්න බෑ. අද මිනිස්සු පාරට බහැලා. දවසෙන් දවස පළවෙනි වතාවට ලංකාවේ වතුකරේ මිනිස්සු මෙහෙම බැස්සේ නැහැ. මේ විදියට එක දිගට බැස්සේ නැහැ. අද දිගින් දිගටම වතුකරේ ජනතාව දවසින් දවස පාරට බහිනවා. හෙට අනිද්දා වෙනකොට ලංකාවේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් එයි. එතකොට මේ තේ කර්මාන්ත සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා. මේක මෙරටේ ආර්ථිකයට බලපානවා. ඒ නිසා ඔබතුමාලා සියලු දෙනා මැදිහත් වෙලා දැන් මම දිගම්බර මැතිතුමත් එක්ක කතා කරාම අපි පිළිගන්නවා සමහර වැවිලි සමාගම් කියනවා මේ පඩි වැඩි කරොත් කොහමද ගෙනියන්නේ කියලා. හැබැයි ඔබතුමාලා දන්නවද ඒ වතු සමාගම් වලට දීලා තියෙන කීයටද? ඒ වතු සමාගම් අපිට ආණ්ඩුවට ගෙවන කුලිය කීයද? මාසයකට අක්කරයකට දෙන ගාණ කීයද? ඔබතුමාලා බලන්න මේ ඔක්කොම ගෙනල්ලා සමහර ඒවට දෙන්නේ බොහොම ඉතාම වටිනා අගනා වටිනා කෝටි ගණන් වටිනා ඉඩක් ඉතාම සුළු මුදලකට අපි දීලා තියෙනවා. ඒ නිසා ඒ අය මේ රජයට ගෙවන්නේ ඉතාම ස්වල්ප මුදලක්. මේ වතු වලින් ගෙවන්නේ ඉතාම ස්වල්ප මුදලක්. ඒ නිසා ඔවුන්ට පහුගිය කාලේ ඔබතුමාලා හොයලා බලන්න මොනතරම් ලාභ ලබලා තියෙනවද? මොනතරම් මැනේජ්මන්ට් ෆීස් කියලා ඇදලා තියෙනවද මේ වගේ? ඒක කොහොමද අදින්නේ ලාභ නැත්තම්? ඒ නිසා මේ වතුකරේ ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳ හැම රජයක්ම මීට වැඩි අවධානය යොමු කළ යුතුයි. අපි කියනවා අපි තමුන්නාන්සේ අපි ඔක්කොම එක්කහුවලා. මේක පොඩි ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමාලා දන්නවා කම්කරුවෝ ලක්ෂ දෙකකට ආසන සංඛ්‍යාවක් ඉන්නවා. මේක ජීවත් වෙනවා පවුල් ලක්ෂ 10ක් විතර. ඒ නිසා විශාල ප්‍රමාණයක් විශේෂයෙන් නුවරලී දිස්ත්‍රික්කයේ නවීන් සානායක ඇමතිතුමා නියෝජනය කරන, දිගම්බර ඇමතිතුමා නියෝජනය කරන නුවරලී දිස්ත්‍රික්කයේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, මහනුවර රත්නපුර අපේ සෙනමිරත්න ඇමතිතුමා නියෝජනය කර දිස්ත්‍රික්කෙත් ඉන්නවා වතුකරේ ජනතාව. ඒ නිසා මේ ප්‍රශ්නේ මැදිහත් වෙලා කටයුතු කරන්න ඒක නිලීම කරනවා. ඒ වගේම මේ වැටු ප්‍රශ්නේ විතරයි තාම මේගොල්ලෝ කතා කරන්නේ. ඔබතුමාලට මතකයි මේ වතුකරේ ජනතාවගේ නිවාස ප්‍රශ්නේ. අද වතුකරේ ජනතාව ජීවත් වෙන්නේ මොනතරම් අමාරුවෙන්ද? මේ 10 10 ලයින් කාමරයක තමන්ගේ දෙමව්පියොත් එයාගේ ළමයි බැඳලා ඒ ළමයි බැඳලා පවුල් 4-5ක් මේ 10 10 කාමරයක ඉන්නවා. මේ නිවාස ප්‍රශ්නේ විසඳන්න මම දන්නවා දිගම්බර මැමතුමා ලොකු උත්සාහයක යෙදෙනවා. හැබැයි ඔබතුමා දුවන මහන්සිය හැටියට ඔබතුමාට ඒක ප්‍රතිඵල නෙලා ගන්න අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. ඉතින් ඒ නිසා මේ වතුකරේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ආණ්ඩුව මීට වැඩිය මැදිහත් වෙන්න ඕනේ. මේක දිගම්බර මැමතුමාගේ හැම නැත්තම් වෙන කයකද වෙයි රජයට අපි මේ කතා කරන්නේ. හැමතුමා ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි, වැවිල් කර්මාන්ත මැමතුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි, ජෝන්සන් මැමතුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි මේ කියන්නේ රජයට, අපි මේ කියන්නේ ආණ්ඩුවට. මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න වහාම වතුකරේ ජනතාවගේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න. මේක ගණන් ගන්න නැහැ. සමහර වෙලාවට වතුකරේ ජනතාව ගණන් ගන්න නැහැ. රාජ්‍ය සේවයට බය වෙනවා, වෛද්‍යවරුන්ට බය වෙනවා, ඉංජිනේරුවන්ට බය වෙනවා. හැබැයි වතුකරේ ජනතාව පාරට බැස්සම් බහින්නේ නැහැ, ගණන් ගන්න නැහැ. හැබැයි එහෙම හිතන්න එපා. අපි දන්නවා ඒගොල්ලගේ ලේ දහඩිය කඳුලෙන් තමයි මේ සියල්ල හදලා තියෙන්නේ. අද අපි නුවරලී ප්‍රදේශයට ගියාම ඒ සියලු දේ සශ්‍රීක කරලා තියෙන්නේ වතුකරේ ජනතාව. ඒ නිසා මේ වතුකරේ ජනතාවගේ ප්‍රශ්න වලට මීට වැඩිය රජය මැදිහත් වෙන්න ඕනේ. ඒ නිසා දැන් මේ වෙනකොට සාකච්ඡා කරමින් යනවා මේ 650කට ආසන්න ගාන තිබ්බ රුපියල් 75ක් විතර වැඩි වෙලා මේක ගරු සෙනවිරත්න ඇමතිතුමා 725කට 750කට අහවර කරන්න තමයි දැන් සාකච්ඡාව යන්නේ. මං හිතන්නේ ඒක හොඳ දෙයක් නෙවෙයි. එතනින් සෑහීමකට පත් වෙන්න එපා. ඔබතුමාලා එතන නවතින්න එපා. සමාගම් ගියයි පාඩුයි කියලා. සමාගම් ගියයි ගෙනියන්න බෑ කියලා. ඒක බොරු ඇමතිතුමා. ඔබතුමාලා ගෙනල්ලා බලන්න පහුගිය අවුරුදු 10 සමාගම් විසින් ලාභ ලබලා තියෙන ලාභය, මැනේජ්මන්ට් ෆීස් කියලා අදලා තියෙනවා, කපලා තියෙන ගස් ගාන, දරලා තියෙන මැණික්, මේ සියල්ල ඔබතුමාලා හොයලා බලන්න. ඒ නිසා ඔය කියන කතාව බොරු. අපි පිළිගන්නවා යම් යම් අමාරුවා ඇති වෙයි. අපි නෑ කියන්නේ නෑ. හැබැයි වතුකරේ අවම වශයෙන් දැන් අපි යවුවා දින 6ක්. ඒගොල්ලෝ කියනවා දින 6ක් දෙනවයි කියලා. හැබැයි දින 6ක් දෙන්නේ නෑ මුතුමා. මේගොල්ලෝ කියනවා දින 6ක් වැඩ දෙනවා කියලා. දින 6ක් දෙන්නේ නෑ. අද වතුකරේ ඉතාම හොඳ කම්පැනි කීපයක් කරෙන්ද. ඒ සියල්ලම කැලෑවෙලා. අද වතු බලන්නේ VP විතරයි අද වතු නඩත්තු කරන්නේ. අනිත් ඒ වගේ කැලෑවෙන් දැරලා ගස් වවනවා. මෙතෙන්ද තේ කර්මාන්තේ වට්ටන් දෙපා.
ඔබතුමා විනාඩි 16ක් කරගෙන තියෙනවා. තවත් කතා
කරන්න. ඉවරයි. තව විනාඩි 2 3යි ගන්න. මෙතුමා විනාඩි 10ක් කතා කරනවා. ඒ නිසා අවසාන වශයෙන් අපිට යම් බයක් ඇති වෙනවා. මේ අපේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තේ කඩා දාන්න කරන යම් කුමන්ත්‍රණයක්ද කියලා. පොඩි සැකයක් අපේ තියෙනවා. මේ කතා වල වෙන වෙන රටවල් වලට තමන්ගේ තේ කර්මාන්තේ නගා සිටවන්න අන්‍යාකාරකින් උදව් කරනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නෙට මීට වැඩිය මැදිහත් වෙන්න ඕනේ. රජය මීට වැඩිය මැදිහත් වෙන්න වතු කරේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන්. තව අනිවාර්යෙන් හිටානිද්දා වෙනකොට මේ ප්‍රශ්නයට විසඳුමක් ගත්තේ නැත්නම් අනිවාර්යෙන් වතු කරේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කරනවා. අපි දන්නවා දිගම්බර මැවතුමාලා අපේ බදුල්ලේ අපේ මන්තුව ඔබතුමාලා ලොකු උත්සාහයක දෙනවා. අපි දන්නවා ඔබතුමාලා ආණ්ඩුව ඇතුලේ නවීන සානක ඇමතුමාලා තම නාසයලා සටන් කරනවා. හැබැයි ඔබතුමාලා මොන සටන් කරත් ආණ්ඩුව මේක ඇඟට අරගෙන නැහැ කියන එකයි අපිට දැනෙන්නේ. මේ ප්‍රශ්නේ ආණ්ඩුවකට අරගෙන නැහැ. ඒ නිසා හාම්පුතුන් කැඳවලා කතා කරන්න මේ ප්‍රශ්නේ පිළිබඳ. අගමැතිතුමා කැඳවන්, ජනාධිපතිතුමා කැඳවන්. කැඳවලා ඒ ඇත් එක්ක තියලා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා අඩුම ගාන මේගොල්ලන්ට සාධාරණ වැටුපක් මේක රුපියල් 710න් 705න් නම් ඉවර කරන්න හදන්න එපා. ඒකට වතු කම්කරුවෝ එකඟ නැහැ මැතිතුමා. මොනවා කතා කරත් වතු කම්කරුවෝ එකඟ නැහැ. හැමදාම සීනි බෝල ටොෆි දෙනවා වගේ වැටි පඩි කරන්න ගියාම රුපියල් 100ක් 150ක් දීලා මේක මේ විසඳ ගන්න හදනවා. ඒ නිසා මේ ප්‍රශ්නය අපේ රාධාකෘෂ්ණ මැතිතුමා දෙනවා නුවරලී දිස්ත්‍රික්කේ. ඔබතුමාලා දන්නවා මේ ප්‍රශ්නේ ඔබතුමාලාට තමයි ගමට ගියාම මේක ලොකුවට දැනෙන්නේ. දිගම්බර මැමතුමාලාට තමයි ගමට ගියාම මේක දැනෙන්නේ. අපේ සීබි රත්නා කැමතුමාලා මේ සියලු දෙනා අපි මේ ප්‍රශ්නේ දන්නවා. අපිට ඔබතුමාලාත් එක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ මැතුමා. අපි කියන්නේ අපි මම නියෝජනය කරන නාවලපිටිය ආසනේ 24000ක් වතුකරේ ජනතාව ඉන්නවා. මහනුවර දිස්ත්‍රික්කයේ ලක්ෂ එකමාරක් ඉන්නවා. මේ වතුකරේ ජීවත් ජනතාවත් එක්ක ජීවත් වෙන මිනිස්සු අපි. මයි තාම හොඳින් දන්නවා වතුකරේ පිළිබඳ අපි හොඳට දන්නවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නෙට ආණ්ඩුව මීට වැඩිය මැදිහත් වෙලා වතුකරේ ජනතාවගේ වැටුප රුපියල් 10000 දක්වා වැඩිකරන හාම්පුතුන් එක්ක සාකච්ඡා කරලා කඩිනම් පියවර ගන්න ඩේ කියන එක ගරු අමාත්‍යතුමා ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්න මම නියඩ වෙනවා.
ඕම් ස්තුති.